මෙම පහන් කනුව ධර්මදේශනා පවත්වනු ලබන්නේ දේවාලේගම කන්දේ ගෙදර පොත්ගුල්ගල ආරණ්‍ය සේනාසන වාසී පූජ්‍ය කටුකුරුන්දේ ඥානනන්ද ස්වාමින් වහන්සේ විසිනි.
නමස්කාරය. බුද්ධං සරණං ගච්ඡාමි, ධම්මං සරණං ගච්ඡාමි, සංඝං සරණං ගච්ඡාමි. ဒုတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි, ဒုတိယံපි ධම්මං සරණං ගච්ඡාමි, ဒုတိယံපි සංඝං සරණං ගච්ඡාමි, တတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි, တတိယံපි ධම්මං සරණං ගච්ඡාමි, တတိယံපි සංඝං සරණං ගච්ඡාමි. සරණ ගමනං සම්පූර්ණං පාණාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. පිසුනාවාචා වේරමණී සික්ඛාපදං සමාදියාමි. පරුසාවාචා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සම්පප්පලාපා වේරමණී සික්ඛාපදං සමාදියාමි. නිච්ඡාජීවා වේරමණී සික්ඛාපදං සමාදියාමි. තිසරණේන සද්ධින් ආජීවත්ථමක සීලං ධම්මං සාධුකං සුරක්ෂිතං කත්වා අප්පමාදීන සම්පාදී තබ්බං. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා, සද්ධම්මං මුනි රාජස්ස සුනන්තෝ සග්ග මොක්ඛදං, ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා, ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා, ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නතං කම්මං කතං සාධු යං කତ୍වා අනුතප්පති යස්ස අසුමුඛෝ රෝදං පිපාකං පටිසේවති ති. සදහවත් පින්නතුනි, කර්මයත් කර්ම විපාකයත් අතර සම්බන්ධතාව හරියාකාර තීරුම් නොගැනීම නිසා මේ සංසාරයේ සත්වයා නිවක් කොනක් නොපෙනෙන, පරත්තරක් නොපෙනෙන කර්ම සාගරයක, දුක් සාගරයක පීනන හැටි තිලෝගුරු සම්මා සම්බුදු පියාණන් වහන්සේට පිණී ගියා. කර්ම විපාකය කියලා කියන්නේ කර්මයක් කිරීමේදී සිත තුළ ඇතිවන යම්කිසි චේතනා ශක්තියක් ක්‍රමක්‍රමයෙන් පැසිලා, මේරිලා, මෝරලා එහි ප්‍රතිඵලයක් දක්වන අවස්ථාවට කර්ම විපාකය කියලා කියනවා. මේ කර්ම විපාකවල මතු පිටින් පෙනෙන ස්වභාවය ගැන හිතලා බොහොම දෙනා ඒ අනුව හොඳ නරක පිළිබඳ වැරදි අවබෝධයක් ඇති කරගෙන ලෝකයේ නොයෙකුත් පාප කර්ම කරලා සංසාරයේ භයානක දුක් විපාක විඳිනවා. සාමාන්‍ය හොඳ නරක, කුසල් අකුසල්, පින්පව් කියලා අපි බෙදලා දක්වන ඒවා අපි සාමාන්‍යයෙන් තේරුම් ගන්නේ ඒවායේ සැප විපාක හෝ දුක් විපාක ගෙන දෙන ශක්තිය අනුවයි. නමුත් මේ කර්මයක් පැසෙන මෝරණ ආකාරය බුදු පියාණන් වහන්සේටම මිසක් සාමාන්‍ය ලෝකයාට දකින්ට තේරුම් ගන්න අමාරුයි. මොකද ඒකට හේතුව සාමාන්‍ය ලෝකයාගේ දෘෂ්ටි කෝණය පටුයි. දුරදක්නා නුවණක් නැහැ, ගැඹුරු අවබෝධයක් නැහැ. ඒක නිසා අර කෙටි කාලීන දෘෂ්ටි ආනුව, දර්ශනය ආනුව, පටු දැක්ම ආනුව මේවායේ ඒ කර්මවල තිබෙන මතු පිටින් පෙනෙන සැප විපාක ගැන හිතලා මේක හොඳයි මේක නරකයි කියලා සමාජ සම්මතියක් ඇති කරගෙන ඒ අනුව ජීවිතය ගෙනහිල්ලා අන්තිමට මේ භයානක අපාය ආදී තැන්වල දුක් විඳිනවා. මෙන්න මේක නිසා බුදු පියාණන් වහන්සේ බොහෝ විට අවස්ථාවල් යොදාගත්තා අර ලෝකයාට අවශ්‍ය දුර දැක්ම, දූරදර්ශී බුද්ධිය මේ හොඳ නරක පිළිබඳව අවබෝධ කරවීමට. අන්න ඒ වගේ යොදාගත්තු අවස්ථාවක් තමයි අපි මේ මාතෘකා කරගත්තු ගාථාවට අදාළ නිදාන කතාව හැටියට පොතපතේ දැක්වෙන්නේ. බුදු පියාණන් වහන්සේ ජේතවනාරාමයේ වැඩවාසය කරන කාලයේදී එක දවසක් දා ඒ අසල ගොවියෙක් තමන්ගේ කෙත සීසාන්න ගියා. ඊට කලින් දවසේ රාත්‍රියේ හොරමුලක් නගරයේ කැලිකසල දලාගෙන යන කානුව ඔස්සේ නගරයට ඇතුල් වෙලා ධනවත් ගයක් බිඳලා, කුමගක් කැනලා ධනවත් ගයක් බිඳලා රන් රිදී ආභරණ මුළුමුදල් ආදී අරගෙන පිට වෙලා ගියා. එයින් එක හොරෙක් අනිත් හොරුන්ටත් තේරෙන ආකාරයට කහවණු පොදියක් බැඳගෙන ඩොක්කුවේ දමාගෙන අර පිරිසත් එක එකතු කරගෙන ඊළඟට අර වෙල ළඟට ගිහිල්ලා ඒ බඩු හොරබඩු බෙදාගත්තා. හොරබඩු බෙදාගෙන නික්මෙලා යනකොට අර කහවණු පොදිය හංගගෙන හිටි හොරාට ඒක වැරදීමකින් ඒක තමන් නොදැනුවත්ම මෙතන වැටිලා ඒ වෙල අයිනේ දමලා ගියා. ඔන්න අර ගොවියා ඒ කෙතේ සීසාන අවස්ථාවේදී බුදු පියාණන් වහන්සේ තුරුදු පරිදි මහා කරුණා සමාපත්තියෙන් එදා උදෑසන ලෝකයේ බලා වදාරනකොට පෙනී ගියා මේ ගොවියා. එකලා මේ තුල යම්කිසි ධර්මතාවක් බුදු පියාණන් වහන්සේට පෙනුණා. මේ ගොවියා විපතටපත් වෙන ආකාරයත්, එයින් බුදු පියාණන් වහන්සේට මුදා ගන්න හැකි බවත්, ඒ වගේම මේ ගොවියාට සෝවාන් වීමේ ඒ යම්කිසි උපනිශ්‍රේ සම්පත්තියක්, අතීත පිනක් තිබෙන බවත් දැකලා ආනන්ද ස්වාමීන් වහන්සේ එක්ක ඒ කෙත සමීපයට වැඩම කළා. අර ගොවියත් ඈතදීම දැකලා බුදු පියාණන් වහන්සේ ළඟට ගිහිල්ලා වැඳලා ඇවිල්ලා තමන්ගේ සීසෑම් කටයුතු කරනවා. බුදු පියාණන් වහන්සේ අර වෙලායිනේ කහවණු පොදිය තියෙන දැනට ගිහිල්ලා ආනන්ද ස්වාමීන් වහන්සේට කියනවා, "දැක්කද ආනන්ද සර්පයා?" ආනන්ද ස්වාමීන් වහන්සේ පිළිතුරු දෙනවා, "එසේ ස්වාමීනි, දැක්ක විසගෝර සර්පයා." එතකොට "දැක්කද ආනන්ද සර්පයා" කියලා ඇහුවා. ස්වාමීනි, "දැක්ක විසගෝර සර්පයා" කියලා ආනන්ද ස්වාමීන් වහන්සේ පිළිතුරු දුන්නා. මේක අර ගොවියට ඇහිලා බුදු පියාණන් වහන්සේ වැඩම කළාට පස්සේ මේ මං අවේලාවල් වල යන්නේ නැතන මේ සර්පෙක් ඉන්නවා වගේ කියලා කෙවිතක් අරගෙන ආව සර්පයා මරන්න. ඇවිල්ලා බලනකොට මෙතන තියෙන්නේ කහවණු පොදියක්. තේරුම් ගත්ත බුදු පියාණන් වහන්සේ මේකට තමයි සර්පය කියලා කිව්වේ. නමුත් තමන්ගේ දුර දක්නා නුවණක් නැති නිසා කහවණු පොදියත් අරගෙන ඒක පැත්තක තියලා පස් වලින් වහලා කුඹර සානේ කටයුතු වල යෙදුණා. ඒ අතරේ අර ගෙවල් බිඳපු තැන ඒ ගෙවල් අයිතිකාරයෝ පොරුන්ගේ පාසටහන් නනුව ඇවිල්ලා අර වෙරළ අයිනේ ඒ බඩු බෙදාපු ගත්තු තැනක් දැකලා ඔන්න ඊළඟට ගොවියගේ අඩිපාර දැකලා ගිහිල්ලා ඊළඟට ගොවිය අල්ලගත්ත මේ බොරුවට දැන් මෙතන සීසානවා අපේ ගෙවල් බිඳලා කියලා අරගෙන ගිහිල්ලා රජුරුවන්ට දැක්කුවා. රජුරෝ මේ ගොවියට මරණ දඬුවම නියම කළා. දැන් ඉතින් අර වදක පිරිස මේ ගොවියා අද්දක පිටිපස්සට තියලා බැඳලා කස පහර ගහමින් ගෙන යනවා මරන්න. මේ ගෙන යන අතරේ ගොවියා අර ගහන ගහන කස පහරෙට මොකද්ද කියන්නේ, ආනන්ද දැක්කද සර්පයා? මේ පාලි භාෂාවෙන් ඒක කියදක්ලා තියෙන පොතේ. නමුත් අදහස ගත්තෙම දැක්කද ආනන්ද සර්පයා, දැක්ක ස්වාමීනි විසකුරු සර්පයා කියලා ඔය ඕක කිය කියා යනවා අර ගහන ගහන පාරට. එතකොට අර රාජපුරුෂයා අහන මොකද්ද මිනිස්සුෝ මේ කියන්නේ කියලා. රජුරුව ළඟට ගෙනිච්චොත් විතරක් මම මේක තේරුම් කරනවා කියලා ඔන්නිලාට මේ මිනිස්සු රජුරුව ළඟට එකගෙන ගියා. ඉහාම රජුරුව ඇහුවාම කිව්වා, මේ සියලුම ප්‍රවෘත්තිය මම මෙතන නිර්දෝෂයි, මෙන්න මේ විදිය දෙයක් මම ඒක හැංගුවා විතරයි කියලා බුදු පියාණන් වහන්සේ මෙතට වැඩම කළා කියලා මේ ප්‍රවෘත්තිය කිව්වා. එතකොට රජුරුව රාජපුරුෂයන්ට කිව්වා, මේ කියන හැටියට ලෝකයේ අග්‍රම තුන් ලෝකාග්‍ර බුදු පියාණන් වහන්සේ සාක්ෂිකරුවෙක් හැටියට මේ තැනැත්තා ප්‍රකාශ කරන්නේ, ඒක නිසා වදේට පමුණුවන්න එපා, මං ඒ හරිය බලා ගන්න කියලා රාජපුරුෂයන් නැරලා හවස් යාමේ බුදු පියාණන් වහන්සේ දකින්න ගියා. මේ ගොවියත් එක්ක ගොවියත් අරගෙන ගිහිල්ලා බුදු පියාණන් වහන්සේගෙන් ඇසුවා, භාග්‍යතුන් වහන්සේ මේ විදිහට උදෑසන ආනන්ද ස්වාමීන් වහන්සේ එක්ක මේක වෙලක් ළඟට වැඩම කළාද කියලා එහෙම ඔව් කියලා කිව්වහම බුදු පියාණන් වහන්සේගෙන් ඇසුවා මොකක්ද ඒ සිද්ධිය සිද්ධ වුණේ කියලා. අන්තිමට බුදු පියාණන් වහන්සේ මෙන්න මේ මම මේ වගේ වචන කීපයක් කිව්වා කියලා ඊළඟට බුදු පියාණන් වහන්සේ වදාලා, පඬිතේකු විසින් කළ යුත්තේ යමකින් යම කර්මයකින් පසුතැවිල්ලක් ඇති වේද ඒ නොකළ යුතුය තිබෙනවා කියන ඒ අවවාදය දෙමින් අර අපි සඳහන් කර දාඨ ධර්මයේ වදාලා, නතං කම්මං කතං සාදු යං කත්වා අනුතප්පති යස්ස අසුමුඛෝ රෝදං විපාකං පටිසේවති. යම් කර්මයක් කරලා පසුතැවිල්ලක් ඇති වේද, යම් කර්මයක විපාකය කඳුළු වැකුණු මුහුණින් යුක්තව හඬමින් මිදින්ට සිද්ධ වේද, අන්න ඒ බඳු කර්මයක් ඒ බඳු වැඩක් නොකළ යුතුය කියන එකයි ඒ ගාථාවේ අදහස. කීම හොඳ නැත. ඉතින් ඒ ගාථාව සහ ඒ ගාථාවත් එක්ක මේ බුදු පියාණන් වහන්සේ පැවැත් උදේශනාව අහලා අර ගොවියා සෝවාන් ඵලයට පැමිණි බව සඳහන් වෙනවා. එතකොට කතාව වශයෙන් තිබෙන ඔච්චරයි. දැන් මේකේ මතුපිටින් බලනකොට බුදු පියාණන් වහන්සේ මේ කතාව අනුවෙන් අපිට හිතා ගන්න තියෙන්නේ ඔය මගතොටේ වැටිලා තියෙන කහසි පොදියක් අහුල ගන්න එක භයානකයි කියන එක. එච්චරයි සාමාන්‍ය බුද්ධියට වැටෙන්නේ. ඒකත් ලොකු දෙයක්. දැන් කාලේ නම් මොන කුණු කන්දලක් නමුත් පාරේ වැටිලා තියෙනවා නම් ඒක ගන්නවා විතරක් නෙමෙයි හොර හිතින් ගන්න. ඒබඳු යුගයක්. ඉතින් ඒබඳු ඒ එපමණකිනුත් ලොකු පාඩමක් මෙතන තියෙනවා. බුදු පියාණන් වහන්සේ ආර කහවණු පොදිය සර්පය හැටියට හැඳුන්වුවේ සාමාන්‍ය දුප්පත් මිනිසියෙක්. එහෙම නැත්නම් සාමාන්‍ය පුද්ගලයෙක් කහවණු පොදිය දිහා බලන දෘෂ්ටි කෝණය හරියට දැනගෙනයි. ඒක සර්පයෙක් බව වටහා ගන්නේ නැතුව ඒක අහුලගෙන යනවා. අන්තිමට ඒ සර්පය දෂ්ටි කළ අවස්ථාව තමයි යන්න අර පීඩාව. එතකොට බුදු පියාණන් වහන්සේ දෙතෙන්ට වැඩිම මොකටද කියන එකේ සාමාන්‍ය වශයෙන් පෙන්න තේරුම දැන් කාලේ තෝරගන්නේ ඒ විදිහටයි. නමුත් ඊට වඩා ගැඹුරක් තිබෙනවා. බුදු පියාණන් වහන්සේ හැම නඩුවටම සාකිකාරයෙක් හැටියට ඉදිරිපත් වුණු බවක් නැහැ පොතපතේ. මෙතන මේ විශේෂයෙන් සාක්ෂිකරුවෙකු හැටියට ඉදිරිපත් වුනේ අර ගොවියා තුල ඊට වඩා වටිනා ශක්තියක් තිබුණ නිසා. සෝවාන් ඵලයේ ප්‍රත්‍යක්ෂ කරගන්න තරම් පිනක් තිබුණා. ඒ බඳු අවස්ථාවේ බුදු පියාණන් වහන්සේ යොදුන් ගන්නපා ගිහිල්ලා ඒකට ඒ නිසි අවස්ථාව වෙනකන් ඊට සුදුසු උපක්‍රමයක් යොදනවා. දැන් මෙතනත් කලි බුදු පියාණන් වහන්සේ දැන් බුදු පියාණන් වහන්සේ අරක නොකියුවත් යම් ආකාරයකින් හෝ ගොවියා අර රහවණ පොදිය හා සම්බන්ධ චෝදනාවකට අසු වෙන කර්මයක් තිබෙන්නේ නැති. ඒකත් අතීත කර්මයක් නිසා. මේ අපිට වෙන අස්ථාන චෝදනා කියන જાතිය ගැන අපි බොහෝ විට කලබල වෙනවා. නමුත් ඇත්ත වශයෙන් මේ හැම අස්ථාන චෝදනාවකම ස්ථානීය පේන්නේ බුදු පියාණන් වහන්සේටයි. ඒක තමයි බුදු පියාණන් වහන්සේ පිළිබඳව ඨානට්ඨාන ඒවා පිළිබඳව ඒ ස්ථානීය හෝ අස්ථානීය පිළිබඳව බුදු පියාණන් වහන්සේටයි හරි වැටහිම තියෙන්නේ. ඉතින් අපි අර අස්ථාන චෝදනාවකින් අපිට නිර්පරාදේ දඬුවම් පැමිණුණා කියලා කියන ඒවා බොහෝ විට ඒක යට කර්ම වේගයක් තිබෙනවා. කොයි හැටි හෝ ඒවා බුදු පියාණන් වහන්සේ මෙතෙන්ට වැඩම කළේ අර ගොවියාට සෝවාන් වීමට ශක්තිය තිබෙන බවත් ඊළඟට ඒ තුලින් ලෝකයාට ගැඹුරු දුරදක්නා නුවණක් ඇතිකර ගැනීමට උපකාර වන යම්කිසි ධර්මෝපදේශයක් දේශනා කිරීමට අවස්ථාව සැලසෙන නිසා කියලා අපිට හිතන්න ගන්න පුළුවන් අපේ මට්ටමේ. ඉතින් ඊළඟට අපි කල්පනා කරලා බලමු මේ කතාව තුළ අර පුද්ගලයා සෝවාන් වෙන්න තරම් මොකද්ද සිද්ධ වුනේ? මේ ටිකකට කලින් එහෙම නැත්නම් එදාම උදේ වරුවේ කෙතක් සීසාමින් හිටිය, ඒ වගේම හොර හිතක් ඇතුව හිටිය සාමාන්‍ය මිනිසියෙක් කොහොමද මේ චක්‍රවර්ති රාජ්‍යයටත් වඩා උසස් ලෝකෝත්තර තත්ත්වයක් ලබා ගත්තේ හවස් වෙනකොට? මේක මේ කාලේ ගැටලුවක් වෙන්න පුළුවන්. අපි දැන් බලමු මේ කතාව දිහා. මේ සිද්ධි රහසිය තුල තිබෙනවා අත්ත වශයෙන්ම අර දැන් අපි දන්නවා සෝවාන් ඵලය කියන එක ලැබෙන්නේ විදර්ශනා ඥාන කියන ඒ සිත ඇතුළ ඇති වෙන යම්කිසි පරිවර්තනයක අවසාන ප්‍රතිඵලය හැටියට. අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ලක්ෂණ තුන යම්කිසි කෙනෙකුට එක්තරා මට්ටමකින් වැටහෙන්න ඕන සෝවාන් ඵලය ලබා ගන්න ප්‍රත්‍යක්ෂ වෙන්න ඕන. ඉතින් ඒකේ මූලිකම ඥාන හැටියට දක්වනවා උදයබ්බේ ඥාන කියලා. ඇතිවීම නැතිවීම පිළිබඳ අවබෝධය. ඒක ගැඹුරින් ප්‍රත්‍යක්ෂ වෙන්න ඕන. ඊළඟට නැතිවීම පක්ෂය, නැතිවීම වඩා ශීඝ්‍රයෙන් සිදු වෙනවා ඒ භාවනාව මේ නැත්නම් තැන්පත් වුණු මනසට පේන අවස්ථාවක් තිබෙනවා. ඒක තමයි භංග ඥානය කියලා කියන්නේ බිඳි බිඳි යනවා. මේ හැම එකක්ම සංස්කාර. මේ සිත තුළ ඇති වෙන විප්ලව රාශියක් මේක. එතකොට සිත තුළ ඇති වෙන මේවා හැම එකක්ම ඇති වෙලා නැති වෙනවා. ඊළඟට නැතිවීම වඩා ශීඝ්‍රයි ඇති වෙනවටත් වඩා. ඒක දකින්නකොට ඊළඟට බයක් ඇති වෙනවා. මේ හැම එකක්ම බිඳි බිඳි යනේව නේද මම මේ අල්ලගෙන බදාගෙන මම මේ මාගිය කියලා ඉන්නේ කියලා. ඊළඟට ඒකට කියනවා භංග කියලා. ඊළඟට භය ඥානය කියලා කියනවා. භයතුපත්ඨා ඥානය. ඊළඟට ඒ භය ආනුව ඒ තැනත්තා ඒ හරියට එනකොට ඥාන මාර්ගය එනකොට ඊළඟට ඒ ලෝකයේ හැම දෙයක් පිළිබඳව අල්ලගන්න හැටියට ලෝකයා හිතන දේ හැම දෙයක් පිළිබඳව ඒවා තුල තිබෙන ආදීනව. ඒ භය අනිෂ්ඨ විපාක පක්ෂය වටහා ගන්න. ආදීනවය. ඊළඟට ඒ නිසා ලොකු කලකිරීමක් ඇති වෙනවා. මේ මුළු මහත් සංසාරය ගැන ලෝකය ගැන ඒ අනිත් ලෝකයාට නොපෙනුනත් හිත ඇතුලේ විශේෂ පරිවර්තනයක් සිද්ධ වෙනවා. සංස්කාරවල ස්වභාවය මෙහෙමනම් මේකේ ඉඳලා වැඩක් නැහැ. මේ භවයෙන් පැවැත්මෙන් වැඩක් නැහැ කියලා කලකිරිල්ලක් ඇති වෙනවා. ඊළඟට ඒ කලකිරිල්ල අනුව මේකෙන් කොහොම හරි මේකෙන් මිදෙන්න ඕන. නිවන් පුරේ නිවන ලබන්න ඕන. ආමා මහ නිවන් සුවයෙන් මේ සංසාර දුක කෙලවර කරන්න ඕන කියන හැඟීම යම්කිසි ආකාරයකින් ඒ පුද්ගලයාගේ වැටහීම් ශක්තිය අනුව අවබෝධ වෙන අවස්ථාවක් තිබෙනවා. ඒකට කියනවා මුංචිතු කම්මිතා කියලා. මිදෙනු කැමැත්ත. ඒකත් එක්තරා විදර්ශනා ඥානයක්. ඊළඟට ඒ අනුව ඒ තැනැත්තාට අර අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණය ගැඹුරින් වැටහෙන අවස්ථාවක් එනවා. ගැඹුරින් සලකලා බලන මෙනෙහි කරන අවස්ථාවක්. ඒකට කියනවා පටිසංඛා ඥානය කියලා. ඉතින් ওই ඥාන පහු කළා ඊළඟට යම්කිසි අවස්ථාවක් එනවා මේ සංස්කාරයන් පිළිබඳව මේවයි අනිත්‍ය දුක්ඛ අනාත්ම එක්තරා මට්ටමකින් වැටහිලා මේවා මට අයිති දේවල් නෙවෙයි කියලා ඒවයින් ඈත් වෙලා හරියට අර නෙළුම් කොළයට වැටුණු පිණි බින්දුවක් එතනින් ඒකට අයිති නැතුව වගේ ගැළවිලා යනවා වගේ එන අරමුණු හිතට නොඅල්ලනා වෙලාවක්. ඒකට කියනවා සංඛාර උපේක්ඛා කියලා. සංස්කාරයන් පිළිබඳ උපේක්ෂාව වෙන අවස්ථාවක් තිබෙනවා. ලොකු පොත්පත් නොකියුවත් අර දුප්පත් ගොවියෙකුට පවා මේවා ඇති වෙනවා අතීතයේ ඒකට ගැළපෙන ආකාරයේ භාවනාව වඩලා තිබෙනවා නම් ඒ අවස්ථාව ආවනම්. එතකොට දැන් අපි බලමු මේ සිද්ධි තුලින් මේ ගොවියට එහෙම දෙයක් ඇති වෙන්නේ යන්තම් හරි අපිට පේන මට්ටමින් යම් කිසි ඉඟියක් ගන්න පුළුවන්ද මේ කථාන්තරය තුලින් කියලා. දැන් ඉස්සෙල්ලා ඉඳලාම අපි කල්පනා කරලා බැලුවොත් ගොවියට අර කහවණු පසුම්බිය හමු වුණු වෙලාවේ ඒ කහවණු පසුම්බිය පැත්තකින් තියලා ඊළඟට සීසාන්න පටන් ගන්න අවස්ථාවේ ඒ තැනත්තට කොයි විදිහ හිතවිලි දෙන්නේ නැත්තේ? දහසක් සීන සිතිවිලි එන්නේ නැති සුභ සීන. දැන් ඉතින් මට මේ කහවණු පොදිය තියෙනවා. දැන් ඉතින් මට ගොවිතැන් කරන්න ඕනේ නැහැ කියලා ඒ විදිහට නොයිකුත් විදිහ සුභ සීන දකිමින් හිටියා. හිතවිලි ඇති වෙනව නැති වෙනව. ඔන්න ඒ ඔක්කොම බිඳෙන්න පටන් ගත්තා. රාජපුරුෂයෝ ඇවිල්ලා එහෙම නැත්නම් අර මේ අගබල් අයිතිකාරයෝ ඇවිල්ලා අස්ථාන චෝදනාවකට මේ බුද්ධලේ අල්ලගෙන අරගෙන යනකොට ඉතින් මර බියයි ඔක්කොම ඔන්න පෙන්නුනා කහවණු පොදිය තුල ඇත්ත වශයෙන්ම බුදු පියාණන් වහන්සේ කිව්ව විදිහටම සර්පයෙක්ගේ හිටියේ කියන. ඒ අවබෝධය ආවා. අන්න ඒ අවබෝධය නිසා දැන් එතකොට ඒකත් සංස්කාර ගොඩක් කහවණු පොදිය කියලා කියන්නේ කෙනෙකු තුල උණුසුම් හිතිවිලි බලාපොරොත්තු ඇතිවන දෙයක් ඇතිවන විදිය දෙයක්. මේක සංස්කාර ගොඩක්. ඉතින් අන්න ඒක ඒ වායි ඇති ආදීනෙ මෙත වටහා ගත්තා. මේ හොඳට තමන්ට මේ අනාගතය ගැන පිළිබඳ සුබ සිහින මවන්න උපකාර වුණු ඒ වස්තුවම දැන් තමන්ගේ මරණයට හේතුවක් වුණු බව. අන්න ඒක නිසා තමයි ඊළඟට මේ තැනැත්තට කසපහර ගන්නකොට දැන් සාමාන්‍යයෙන් කෙනෙකුට කසපහර ගන්නකොට කොයිතරම් ද්වේෂයක් ඇති වෙනවද තරහක් ඇති වෙනවද? ඒ ගහන පුරුෂයන් පුද්ගලයන් පිළිබඳව එහෙම නැත්නම් විශේෂයෙන්ම තමන් නිරපරාධ නම් මේ මට නිරපරාධී ගහනවා කියලා තව ද්වේෂයක් ඇති කරනවා. නමුත් මේ ගොවිය කලේ මොකද්ද? ඒ ගොවියා ඒ වෙලාවේ බුද්ධානුස්සති භාවනාවට බැස්සා. ඒ ගොවියා බුදු පියාණන් වහන්සේ හඳුනගත්තු වචන ටික කියන්න පටන් ගත්තා. ආනන්ද දැක්කද සර්පයා? ඊළඟට ආනන්ද හාමුදුරුවෝ දැන් පිළිතුරෝකයි කිව්වේ. මන්ත්‍රේ වගේ. ඉතින් ඒ තුලින් ඒ කලේ මොකක්ද විදර්ශනාව? ඒකෝ සමත වශයෙන් බලනම නම් බුදු පියාණන් වහන්සේ සිහිපත් කළා. මේ පින්නතුන් දන්නවා යම්කිසි උපද්‍රවයක් පැමිණි අවස්ථාවේ ඔය ධජග්ගාදී සූත්‍රවල තියෙන්නේ තුනුරුවන් සිහිපත් කිරීම තමන්ට විශේෂ ආරක්ෂාවක්. ඉතින් මේ බුදු පියාණන් වහන්සේ සිහිපත් කළේ පුද්ගලයා තමන්ගේ ප්‍රත්‍යක්ෂයට අනුව අත්දැකීමට අනුව. ඊළඟට ඒක බුද්ධානුස්සතිය වශයෙන් එහෙම ගන්න පුළුවන් සමත භාවනාවක් හැටියට. හිත තැන්පත් වෙන්න උපකාර වෙන්නේ නැති. ඒ වගේ ගැඹුරින් කල්පනා කරලා බලනකොට ඒක තුල තියෙන කියමන ගැන හිතලා බලනකොට මේවා සංස්කාර පිළිබඳ කලකිරීම දැන් මට වැටහෙනවා මේ සර්පයා තමයි. අර ලෝකයේ හැම එකක්ම මේව සර්පයෝ වගේ. දෂ්ට කරන තුරු හොඳයි. ඒ විදිහට තේරුම් අරගෙන ඊළඟට ඒ වගේම සංස්කාර පිළිබඳ උපේක්ෂාවක්. අරව විඳ දරාගත්ත ගහන ගහන පානලට අරක කියනකොට හිත තුල තියෙන යම්කිසි උපේක්ෂාවක්. වෙන හැඳීම් බැලපීම් ආදියක් නොකර අර වාක්‍ය කීපයක් කියනවා. ඉතින් ඒ තුලින් අපිට හිතා ගන්න පුළුවන් ඇත්ත වශයෙන්ම ඒ අත්දැකීම් රාශියම අපි අර බොහෝ අවස්ථාවල කියන එකක් තමයි වෙස්වලාගත් ආශිර්වාද. ඉතින් මේවා සිද්ධ වෙන්න ඇරිය බුදු පියාණන් වහන්සේ මේ පුද්ගලයා මේ අර අපි අනිතර අවස්ථාවල කියන ආකාරයට ලෝකසරසාවියෙන් එහෙනම් ජීවන අත්දැකීම් තුලින් කම්පන ඒ ගැටුම් තුලින් අර විදර්ශනා ඥාන මතු කරගත්ත. දැන් අපිට මේකෙන් හුඟක් පාඩම් ඉගෙන ගන්න පුළුවන්. අපට ඉදිරිපත් වෙන අස්ථාන චෝදනා සහිත තව නොයෙකුත් උග්‍ර ගැටලු ජීවන ප්‍රශ්න අපි මේවා පිළිබඳව බොහෝ විට කලබල වෙලා අනිත් අයට දොස් කියමින් මහා කර්ම වේගවලට පටලැවෙනවා. නමුත් ඇත්ත වශයෙන් අපිට මේවා එක පැත්තකින් හිතනවා නම් අතීත කර්මයක විපාක. අපි දන්නේ නැතුව විපාක වාරයක්. අතීත කර්මයක විපාක වාරයක්. මේ විපාක වාරය හමුවේ අපි ඒවා පිළිබඳව ලෝභ ద్వේෂ මෝහ ආදී කෙලෙස් ඇති කරගෙන දඟලන්න පටන් ගත්තොත් අපි තව කර්ම එකතු කරගන්නවා. මේවා සංස්කාර බව වැටහිම නැති ගමින්. අන්න ඒක නිසා ඒ ජීවන ගැටලු පිළිබඳව යෝනිසෝ මනසිකාරය කියලා කියන හරි නුවණින් මෙනෙහි කිරීම කියන එක පුරුදු කරගන්න හොඳ පාඩමක් මේ ගොවිය අපට දුන්නේ. කසපහර වලින් කලනකොට තව නොයෙකුත් විදිහ අඩු ගන්නේ දැනීම් වශයෙන් හරි මොකක් හරි කියනවා. ඒ වෙනුවට මේ තැනැත්තා අර මේ බුදු පියාණන් වහන්සේ කියාපු සත්‍ය වචනය මෙනෙහි කළා. මේ සර්පයා කියන ඒ අවබෝධය සංස්කාරයන්ගේ ස්වභාවය පිළිබඳව ප්‍රකාශ කළා. අන්න ඒක තුලින් අපට හිතා ගන්න පුළුවන් අපිට පවා ඒ නොයෙකුත් ජීවිතයේ ඉදිරිපත් වෙන උග්‍ර කම්පන තුල තියෙනවා. කොටිම කියතොත් හැම කර්ම ආවේගයක් තුලම තිබෙනවා. මෙන්න මේ කියවපු විදර්ශනා ඥාන තැන්පත් වෙලා. දැන් ඔය විටමින් පෙත්තක් කියන එක ඔය දොස්තර කෙනෙක් එහෙම නැත්නම් ඒ යම් කිසි අවබෝධයක් තියෙන කෙනෙක් විතරයි ඒක කියවලා මේක තුල මේ දේවල් තියෙනවා කියලා දන්නේ. නමුත් ඒක නොදැත්තත් සාමාන්‍ය පොඩි දරුවෙකුට උනත් විටමින් පෙත්ත දුන්නොත් ඒකේ ගුණය තියෙනවා. ඒ වගේ මේ අත්දැකීම් තුල ගැබ්බෙලා තිබෙනවා මේ විදර්ශනා ඥාන. කොතපතේ දැනුම ඇති හෝ ඒවා නැති හෝ ඒවා ඒවා ප්‍රත්‍යක්ෂ කරගන්න ඕන වෙන්නේ උපකාර වෙන්නේ අන්න අර යෝනිසෝ මනසිකාර කියලා කියන නුවණින් මෙනෙහි කිරීම හරියාකාර මෙනෙහි කිරීම මේවා ඇති වෙන තැන ගැන මෙනෙහි කිරීම ඒ වෙනුවට අයෝනිසෝ මනසිකාර කියලා කියන වැරදි මෙනෙහි කිරීම කළ ගත්තොත් අරව කවදාවත් මතු වෙන්නේ නැහැ. ඒ වෙනුවට තව තවත් අර කර්ම විපාකය තුලින් තවත් කර්මයක් මතු කරගන්න ඕකයි සංසාරපට ලැබෙන්නේ. මේ දඟලන හරියට අර කඹයක දඟ ලිහෙන්න යන අතරේ අපි අල්ලගත්තු හැටිය ඒ දඟ තව එකතු වෙනවා. අන්නේ වගේ මේක ලිහෙන් අරිනවා උපේක්ෂාවෙන්. ඒකයි මේ ගොවිය කරන්නේ නැත්තේ. සංස්කාර උපේක්ෂා සංස්කාර පිළිමන උපේක්ෂාවක් ඇති කරගත්තා. අන්නේ එතකොට ඒක තුලින් අපිට වටිනා ධර්මයක් මතු කර ගන්න පුළුවන් එපමණකින් පවා. මේ කථාන්තරය තුල තිබෙනවා යෝනිසෝ මනසිකාරය පිහිට කරගෙන අර පුද්ගලයා Tamanට පැමිණියේ උපද්‍රව තුලින්. ඒ වගේම එතන ස්ථානෝචිත ප්‍රඥාවක් ඇත නැත්තයි උපකාර කරගත්තා. අර බුදු පියාණන් වහන්සේගේ වචනය තමයි අන්තිමට Tamanට සාක්ෂි ස්ථානයේ හැටියට සබා ගත්තේ. ඒ වචන කීම නිසා රජතුමාගෙන් ඒ සමාවත් ලැබුණා. බුදු පියාණන් වහන්සේට රජුරෝ කිව්වා මේ භාග්‍යතුන් වහන්සේ නිසායි අද මේ පුද්ගලයා ජීවිත දාණය ලැබුවේ කියලා. ඒ වගේම ඊටත් වඩා වටින දේ තමයි මේ මිනිස්යා අර ගාථාවත් අර ධර්ම දේශනාවත් අහලා උතුම් වූ සෝවාන් ඵලයට පැමිණියා. ඉතින් මේ තුලින් අපිට හිතා ගන්න පුළුවන් සාමාන්‍ය ධර්ම කතාවක කොයිතරම් වටිනා ධර්ම කාරණා රාශියක් ඇතුළත් වෙනවද කියලා. එදිනදා ජීවිතේ අපිට ලොකු උගතුන්ගෙන් පමණක් නෙවෙයි සාමාන්‍ය මිනිස්සුකගෙන් පවා ඉගෙන ගන්න දේවල් තියෙන හුඟක් අපේ ජීවිතේට. මේ හැම එකක් තුලම නිවන තිබෙනවා. මේ ළඟම තිබෙන නිවන මොඩින්ට පේන්නේ නැහැ කියලා බුදු පියාණන් වහන්සේ සමහර අවස්ථාවල කියන්නේ ඕකයි. අපිට ඉදිරිපත් වෙන ජීවිතයේ කම්පන ගැටලු තුල තිබෙනවා ඒ හැම එකක්ම අතීත කර්ම වේද හා සම්බන්ධයි. ඒවා තුල තිබෙනවා තැන්පත් වෙලා ඔය කියාපු විදර්ශනා ඥාන. කියන්නේ කොටිම්ම කියතොත් ලෝකයේ ත්‍රිලක්ෂණය කියලා කියන්නේ ලෝකයේ කොයි දේ තුලක් දකින්න ලැබෙන අනිත්‍ය දුක්ඛනාත්ම ස්වභාවය. අනිත්‍යයි යමක් අනිත්‍ය නම් ඒක දුක් ස්වභාවයයි. ඒ දුක් ස්වභාවය නම් ඒක බයගෙන දෙන විදිය දෙයක්. ඊළඟට ඒක මමයේ මාගේ කියලා අල්ලගතු සත්‍යයක් නෑ එතන. මම තමන්ගේ වශයෙන් පවත්වන්න බෑ. අර කහවණු පොදිය තමන්ට අයිති කරගන්න බැරි වුණා වගේ අර පස් වලින් වහලා. ඉතින් ওই විදිහට ඒ කතාව තුලිනුත් අපිට හුඟක් කාරණා මතු කරගන්න පුළුවන්. දැන් අපි බලමු මේ ගාථාව දිහා. මේ ගාථාව පවා අර යමක් එතන බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කළේ නුවණැති පුද්ගලයා පඬිතියා. නියම පඬිතියා නම් පසුතැවිල්ලක් ඇති වෙන දේ නොකළ යුතුයි කියන එකයි. ඉතින් දැන් කාලේ පඬිතයා සහ මෝඩයා පිළිබඳ හැඳින්වීම කෙසේ වෙතත් මෙතන මේ දක්වන ආකාරයට හොඳ නරක පිළිබඳව කුසල් ලකුසල් පිළිබඳව බුදු පියාණන් වහන්සේ ඊටාත්ම ගැඹුරු දර්ශනයක් ඉදිරිපත් කරලා තිබෙනවා. දැන් සාමාන්‍ය කෙටි කාලීන දෘෂ්ටියකින් බැලුවොත් සැප විපාක ගෙන දෙන නිසා, తాවකාලික සැප විපාක ගෙන දෙන නිසා අපි යම් යම් දේවලට නැඹුරු වෙනවා, යම් යම් කර්ම කරනවා. පස්සේ බුද්ධ වචනය අනුව බලනකොට ඒවා පව්කම්. බුදු පියාණන් වහන්සේ ඒ නිසා තමයි වදාලේ මේ මෝඩයා බාලයා මේ කර්මය පැසෙනතා, කර්මය මෝරණතා, එහි විපාක ලැබෙනතා ඒක මී පැණි හැටියට සලකනවායි කියලා. මධුවා මඤ්ඤති බාලෝ යාව පාපං නපච්චති කියලා. පාප කර්මය පැසෙන තුරු හිතන්නේ මේක බොහොම මිහිරි දෙයක් කියලා. ඒකම තමයි අර වීදාගම මෛත්‍රී ස්වාමීන් වහන්සේලු වැඩ සංග්‍රහාවේ ප්‍රකාශ කළේ, කරන කලට පව් මීරිය මීසේ, විඳින කලට දුක් දැඩි වේගිනිසේ, හැඳින එපව් දුරලන උපදේශේ, මුදුන මැනවි තුන් දොර අවකාශේ. එතකොට කරන කලට මිහිරි වගේ පේන්නේ පව් පාප කර්ම. නමුත් විඳින කොට ගින්දර අපාය ආදී තැන්වල ගින්දර වගේ ඒ විපාක විඳින්න සිද්ධ වෙනවා. දැන් අර මෙලෝ වශයෙන් ඒ අස්ථාන චෝදනාවකට ලක් වෙලා මරණ දඬුවමකට පත්වීම ඒ සාමාන්‍ය සිද්ධියක්. ඊට වඩා ගැඹුරුයි හොරකම් කිරීම ආදී විපාක. ඉතින් ඒ හැම එකක්ම හැබැයි ලෝකයාට පිනින්නේ මේක తాවකාලික වශයෙන් මේකේ ප්‍රතිඵලයක් තිබෙන නිසා, යම්කිසි ඵලයක් ප්‍රයෝජනයක් තිබෙන නිසා හොඳ හැටියටයි. බුදු පියාණන් වහන්සේ ගැඹුරින් දක්වනවා අන්න අර එපව් දුරලන උපදේශය කිව්වේ මොකද්ද? මොකද්ද උපදේශය? සම්මාදිට්ඨි කියලා කියන හරි දැක්ම. දුර දැක්ම. ඒක ඇත්ත වශයෙන්ම දුර දැක්මක්. හරි දැක්ම කියලා බුදු පියාණන් වහන්සේ ඉදිරිපත් කළ සම්මාදිට්ඨිය දුර දැක්මක්. දැන් මේ කාලේ කෙටි කාලීන නොයෙකුත් සැලැස්මවල් අනුව දස අවුරුදු සැලැස්ම, 20 අවුරුදු සැලැස්ම ආදී වශයෙන් සැලැස්මවල් දාගෙන නොයෙකුත් දේවල් කරනවා. ඒවට අයිති වෙන්න පුළුවන් පස්පව් වලට අදාළ දේවල් හුඟක්. සතුන් මැරීම, හොරකම් කිරීම, තව නොයෙකුත් විදියේ දේවල්, පාප කර්ම, සුරාවන් වැඩි කිරීම, ওই විදියට නොයෙකුත් පාප කර්ම ඇති වෙන්න පුළුවන්. අර සැලැස්ම සම්පූර්ණ වෙන්න පුළුවන්. සැලැස්මේ ආර්ථික ප්‍රතිඵල ලැබෙන්න පුළුවන්. නමුත් ගැඹුරු දර්ශනය අනුව, බුද්ධ දර්ශනය අනුව බලනකොට ඒවායේ බරපතල ආනිෂ්ඨ විපාක විඳින්න සිද්ධ වෙන කවදා හෝ. එකවරක් නොවේ, සිය දහස් ලක්ෂ වාරයක්, කෝටි වාරයක්. මොකද මේ සිතේ ස්වභාවය යම්කිසි කර්මයක් සිතේ තැන්පත් වුණාම, විඥානයේ තැන්පත් වුණාම ඒක නැවත නැවත මතුවෙනවා. හරියට අර ඉක්කාව හැදුනාම වගේ. ඒක නැවත නැවත මතුවෙන ස්වභාවයක් තිබෙනවා. මතුවෙන ස්වභාවයට ඒක අර පුද්ගලයාත් ඇවෙනවා. මෙලොවත් ඇවෙනවා, පරලොවත් ඇවෙනවා. ඔන්න ඕක තමයි බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කළේ යම් කර්මයක් කළා තැවීමටපත් වෙනවාද? ඒ නොකළ යුතුයි කියලා. එතකොට මේකේ අපි කොහොමද අඳුනගන්නේ හොඳ නරක පිළිබඳව? ඒක බුදු පියාණන් වහන්සේ ඊටාම සරල ආකාරයකින් පෙන්눔 කරලා තිබෙනවා. දූෂිත සිතකින් කරන දේ නරකයි. ප්‍රසන්න සිතකින් කරන දේ, පහන් සිතකින් කරන දේ හොඳයි. මේකත් අවදුරටත් තේරුම් ගත්තොත් බුදු පියාණන් වහන්සේ දක්වනවා සියලුම පාප කර්ම වලට මුලින් තිබෙන මුල් හැටියට දක්වලා තිබෙනේ ලෝභය, ද්වේෂය, මෝහය කියන එක. ලෝභයයි ද්වේෂයයි මෝහයයි කියන එක අමුතුවෙන් නොකියුවට මේ හැම කෙනාගේම තමන් හිද්දියා බලනකොට අඳුන ගන්න පුළුවන්. ලෝභය, ද්වේෂය, මෝහය ඇතිවීමෙන් සිත කිලිටි වෙනවා. ඒ කිලිටි වෙන ප්‍රමාණයට ඒකේ බරපතල ඒ කර්මවල ඒ අනුව කරන ඒක මුල් කරගෙන යමක් යම් චේතනාවක් ඉදිරිපත් කරගෙන ඒ හිතනවනම්, එහෙම නැත්නම් වචනයක් පාවිච්චි කරනවනම්, ක්‍රියාවක් කරනවනම් ඒ හැම එකක්ම පාප කර්ම, අකුසල කර්ම කියලා බුදු පියාණන් වහන්සේ කෙටියෙන් දක්වා වදාලා. ඊළඟට කුසල ධර්ම, කුසල කර්ම කියන එකට ඒවට යටින් තිබෙන්නේ මොකද්ද? අරකෙම අනිත් පැත්ත. ලෝභයෙන් ඉවත් වීම, අලෝභ කියලා කියන්නේ. ලෝභයෙන් යම් ප්‍රමාණයකට ඉවත් වුණා නම් ඒ ප්‍රමාණයට ඒ සිත පිරිසිදුයි, පැහැපත්, ප්‍රසන්නයි. අන්නේ බඳු පිරිසිදු සිතකින් කර කර්ම කුසල කර්ම. ඉතින් ඒ විදිහට ලෝභයේ ඉඳලා අලෝභය දක්වා ගමන් කරන මාර්ගයයි මේ ප්‍රතිපදාව කියලා කියන්නේ. ද්වේෂයෙන් ඉඳලා අදෝස කියලා කියන ද්වේෂයෙන් ඉවත් වීම කරා යන මාර්ගයයි. මෝහයෙන් ඉඳලා ප්‍රඥාව, එහෙම නැත්නම් අමෝහ කියලා කියන මුලාවෙන් ඉවත් වීම. ඉතින් ඔය දෙක අතරේ කුසල ලකුසල් ભેදයේ බුදු පියාණන් වහන්සේ දක්වා වදාළේ අර සතාවකාලික ප්‍රතිඵල විපාක අනුව නෙවෙයි. ඊට වඩා විපාක කියන වචනය අත වශයෙන්ම තාමත්ම ඈතට විහිදෙන පැසීම් මේරීම් ශක්තියක්. ඒ විදිය දෙයක් කර්මය තුළ තිබෙනවා. මහ පුදුම දෙයක් ඒක, ධර්මතාවක්. මොකද විඥානය කියන එක මේක නැවත නැවත කරකැවි කරකැවි මේ විපාක වාරමතු කරලා දෙනවා. කර්මයේ බැලුවාම සුළු දෙයක් හැටියට. නමුත් ඒක හිතේ තැන්පත් වුණාට පස්සේ අර ඉක්කාව හැදෙන්න වගේ නැවත නැවත මතුවෙනවා. ඒක මතුවෙන සැරේට එක්කෝ ප්‍රේත ලෝකවල, අසුර ලෝකවල, එහෙම නැත්නම් අපායවල, එහෙම නැත්නම් මනුෂ්‍ය ලෝකේම, තිරිසන් ලෝකේ, ඔය ඔය තැන්වල උත්පත්ති ලබා දෙන සමහර ඒවා. ඊළඟට තව වින්දන. මේවා තුල ඔක්කොගෙම කෙරෙන්නේ මොකද්ද? මේ පඨවි ආපෝ තේජෝ වායු කියන ධාතු හතර තුලින් ශරීර කූඩුවක් මවලා දීලා විඳපන් කියලා විඳවනවා. ඉතින් ඔන්න ඔය විදිහ දෙයක් මේ සංසාරය කියලා කියන්නේ, භවය කියලා කියන්නේ, පැවැත්ම කියලා කියන්නේ. ඉතින් ඔය තත්වයෙන් මිදීමටයි බුදු පියාණන් වහන්සේ මේ නිර්වාණ ධර්මය පිළිබඳව මේ දේශනා කළේ. ඉතින් කර්මය ගැන මෙතන තවදුරටත් කල්පනා කරලා බලනකොට ඒ වගේම අර බාලයා සහ පඬිතයා ගැන බුදු පියාණන් වහන්සේ දේශනා කළ කරුණු ගැන හිතලා බලනකොට එක් අවස්ථාවක බුදු පියාණන් වහන්සේ මේ බාලයා කියලා කියන්නේ දැන් සාමාන්‍යයෙන් වයසින් බාල කියන අදහසම නෙවෙයි මෝඩයා කියන එකයි. කොච්චරම් අවුරුදු 60 පිරුණත් ඒ තැනැත්තා ධන ගාන දරුවෙකුට තරම්වත් දැනුමක් නැත්නම් ඒ තැනැත්තා බාලයෙක්. පොඩි එකෙක්. අන්න ඒ වගේ ඉතින් බාලයා කියන වචනය මේ ධර්මයේ යෙදෙන්නේ මෝඩයා කියන එකට. බාලයාත් පඬිතයාත් හඳුනගන්න ක්‍රමයේ බුදු පියාණන් වහන්සේ එක්තරා අවස්ථාවක බාල පඬිත සූත්‍රය කියන සූත්‍රයේ ප්‍රකාශයට වදාලා බාලයා කියලා කියන්නේ නරක හිතිවිලි හිතන, නරක වචන පාවිච්චි කරන, නරක ක්‍රියා කරන යම් කෙනෙක් ඉන්නවනම් ඒ තැනැත්තා කොයිතරම් දැනුගත්කම් තිබුණත් බාලයෙක්, මෝඩයෙක්. ඊළඟට අර පඬිතයා කියලා කියන්නේ හොඳ සිතිවිලි සිතන, හොඳ වචන කතා කරන, හොඳ ක්‍රියා කරන. කොහොම පාසු හඳුන ගන්න. ඉතින් ඊළඟට දක්වන බුදු පියාණන් වහන්සේ මේ බාලයා ඒ තමාගේ බාල වැඩ නිසා කොයිතරම් තැවෙනවද කියන එක. ඒ තැවිල්ලක් අන්න මෙතන මේ ගාථා විශේෂයෙන් කියනවා යම් කර්මයක් කිරීමෙන් තැවීමක් වේද ඒක නොකළ යුතුයි කියලා. ඒ තැවීම ඇතිවන අවස්ථාවල් බුදු පියාණන් වහන්සේ දක්වන ඕනේ යම් කිසි මෝඩයෙක් දැන් පස්පව් තමයි පහළසුවෙන් අඳුන ගන්න පුළුවන් ලෝකයේ තිබෙන නරකම දේ. මේ පස්පව් වලින් එකක්වත් අර කියාපු විදිහට පසන්න සිතින් කරන්න බෑ. මේ පින්නතුන් දන්නවා සතෙක් මරන්න, මිනිසියෙක් මරන්න, ඒ වගේම හොරකමක් කරන්න, කාමෙහි වර්ධව හැසිරෙන්න, බොරු කියන්න, මත්පැන් පානය කරන්න බෑ. සිත ප්‍රසන්නව තියාගෙන සිත කිලිටි වෙනවා. යම් කිසි අවස්ථාවක සිත කිලිටි වෙන නොදැනුවත් වගේ හරි කිලිටි වෙනවා. ඉතින් ඒ කිලිටි වීමේ ප්‍රතිඵල තමයි මේ විපාක කියලා කියන්නේ. නරක විපාක, පව් විපාක. ඉතින් මේ විදිහට මේ බාලයා අර පාප කර්ම කළා. පස්පව් වලට අදාළ පාප කර්ම පිළිබඳව හිතවිලි පවත්වලා ඒවා පිළිබඳව සැලැස්ම වල ගැනීම තුලින් මේ පින්නතුන් දන්නවා ඒ ප්‍රාණඝාත මිනී මැරුම් හොරකම් කිරීම ආදියට බොහෝ විට බොහෝ කාලයක් ඒවා පිළිබඳව සැලැස්ම වල දානවා හිතන්න ඕනේ. ඒ හිතවිලි ඉඳලම පාප කර්ම ගලාගෙන එනවා, පව් විපාක ගලාගෙන එනවා. ඊළඟට ඒ වගේම ඒ පිළිබඳව වචන සංවිධානය දන්නවනේ. ඊළඟට ක්‍රියාවෙන් කරනවා. ඔය අවස්ථා තුනයි. ඔකටයි කියන්නේ මුදුන මැනවි තුන් දොරාවක ආසේ කියලා. දොරවල් තුනේ කිව්වේ ඔය තුන් දොරයි. ගෙදරවල තියෙන දොරවල් නෙමෙයි. එතකොට ඔන්න ඔය තුන් දොරයි රැක ගන්න තියෙන්නේ. ගෙවල් දොරවල් වල දොරවල් තමන්ගේ ගෙදරවල් වල තිබෙන දොරවල් රැක ගන්න නම් බොහොම අපි උත්සාහ කරනවා. නමුත් මෙන්න මේ තුන් දොර රැකගත්තේ නැත්නම් එදා ඒ පමණටයි අපිට මේ සංසාරයේ භයානක විපත් තියෙන්නේ. අනික තමයි අර වීදාගම ස්වාමීන් වහන්සේ කිව්වේ මුදුන මැනවි තුන් දොර අවකාශය කියලා. ඉතින් අර බාලයා ඒ තුන් දොර ගැන සැලකිල්ලක් නැතිව අර විදියට වැරදි හිතිවිලි පවත්වලා වැරදි වචන ප්‍රකාශ කරලා වැරදි වචන කතා කරලා පාප කර්ම කළා, ප්‍රාණඝාත ආදී ඒ පාප කර්ම කළා. ඒ සමාජයේ ඒ අපි හිතමු මං සංධියකට යනවා, එහෙම නැත්නම් සභාවකට යනවා. එතන කතා කරනවා මේ පස්පව් පිළිබඳව. ඒ අවස්ථාවේ මේ තැනත්තාට පසුතැවිල්ලක් ඇති වෙනවා. ඔය කියන දේ තමයි මාත් කරලා තියෙන්නේ කියලා යම් කිසි ප්‍රමාණයක පසුතැවිල්ලක් ඇති වෙනවා. ඒකයි බාලයාට ඇති වෙන පළමුවෙනි පසුතැවිලි අවස්ථාවයි කියලා බුදු පියාණන් වහන්සේ දක්වනවා. ඊළඟට ඒ වගේම මේ තැනත්තාට දකින්න ලැබෙනවා තමන් කර වැරදිම කරපු තව කෙනෙකුට නීතියට අහු වෙලා දඬුවම් පමුණුවනවා. පිරගෙදරට ආවනවා. එහෙම නැත්නම් මිනිහ අර දැන් මෙතන කෙරුණා වගේ මරණයට පත් කරන්න උත්සාහ ඒ විදිහට මරණ දඬුවම දෙනවා. ඒක දැක්කහම චකිතයක් පසුතැවිල්ලක් ඇති වෙන මේ පුද්ගලයාට. දැන් මමත් ඒව කළා තියෙනවා. මාත් අහු වුණොත් එහෙම කවුරුවත් මේක ගැන ඔස්තුව කිව්වොත් මටත් මේක වෙනවා කියලා අන්න පසුතැවෙනවා. එපමණක් නෙවෙයි ඊළඟට තුන්වෙනි අවස්ථාවේ හැටියට බුදු පියාණන් වහන්සේ දක්වනවා බාලයා මෝඩයා යම් පුටුවක ඉඳගත්තනම් යම් ඇඳක හාන්සි වුණානම් බිම හෝ ඉඳගත්තනම් ඒ හැම අවස්ථාවකම තමා කළ පාප කර්මය පිළිබඳ මතකය ඇවිල්ලා ඔහුට පීඩා කරනවා. ඒකට බුදු පියාණන් වහන්සේ හොඳ උපමාවක් දෙනවා. බුදු පියාණන් වහන්සේ දෙන උපමා බොහොම ගැඹුරුයි. කෙනෙකුට හිතලා ඒක තුලින්ම හිතේ කාවද්ද ගන්න පුළුවන් දෙන අවවාදයක. එනේ එතන කියන්නේ මේ සංඝයා වහන්සේලාට මේක ප්‍රකාශ කරනවා. මහන්නේ යම්සේ සැන්දෑ යාමේ මහා පර්වතයක ඡායාව. මහා පර්වතයක් ගැන හිතලා බලන්න. මහා පර්වතයක ඡායාව හෙවණැල්ල දැන් හැන්දෑ වෙනකොට කොහොමද? පර්වතයටත් වඩා ඈතට විහිදෙන උඟක් ඈතට විහිදිලා විහිදලා යනවා. ඒක හරියට පර්වතෙන් එල්ලෙන දෙයක් වගේ. හෙවණැල්ල පර්වතයේ එල්ලිලා ඉන්නවා වගේ. අන්න ඒ වගේ අර බාලයාගේ පසුතැවිල්ල හිත ඒ බාලයාගේ ඇඟේ එල්ලිලා ඉන්නවා වගේ අවස්ථාවක්. ඒ කියන්නේ තමන් පුටුවක ඉඳගෙන හිටියත්, ඇඳක හාන්සි වල හිටියත්, බිම ඉඳගෙන හිටියත් ඒ තැනැත්තාගේ හිත ආවරණය වෙනවා. හිතේ එල්ලිලා හිටිනවා අර අතීතයේ කරපු පාප කර්මයේ පිළිබඳ මතකය. මතක සටහන ඒක මතක් වෙනවා. මතක් වෙන සැනෙත් ඒ තැනැත්තා තැවෙනවා. ඔන්නෝකයි බුදු පියාණන් වහන්සේ උපමාවෙන් දක්වන්නේ මේ පාප කර්ම වල භයානක විපාක හැටියට මෙලොවම විඳින්න සිදු වෙන දේවල් තමයි මේ පසුතැවිල්ල. ඊළඟට ඒ වගේම ඊළඟට කියනවා හැබැයි ඒ තැවිල්ලටත් වඩා බරපතල තැවිල්ල ඊනාට බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරන යම් අවස්ථාවක මේ තැනැත්තා මිය ගිහිල්ලා නිරය උපන්නන. එතන ඉඳලා බුදු පියාණන් වහන්සේ දක්වන්නේ මේ නිරාදු ඒ මහා දීර්ඝ විස්තර දක්වනවා මේ අපායේ ඇති භයානකත්වය. ඒක එකක් නොකියුවට ඊළඟට බුදු පියාණන් වහන්සේ කොයිතරම් ඒ ගැන විස්තර කරාද කියතොත් බුදු පියාණන් වහන්සේ සංඝයා වහන්සේලාට ප්‍රකාශ කරනවා නිරයේ තිබෙන දුක් ප්‍රමාණය කොයිතරම් දුක්ද කියලා කිසිම උපමාවක්වත් දක්වන්න බැරිය. උපමාවක් දක්වන එකත් අපහසුයි කියලා ප්‍රකාශ කළා. එතකොට මේ සංඝයා වහන්සේලා අතර හිටිය එක භික්ෂුවක් බුදු පියාණන් වහන්සේගෙන් ඉල්ලා සිටිනවා භාග්‍යවතුන් වහන්සේ අනේ මට උපමාවක් දෙන්න කියලා. උපමාවක් දෙන්න අමාරුයි කිව්වත් උපමාවක් දෙන්න කියලා ඉල්ලා සිටියා. ඔන්න එතකොට බුදු පියාණන් වහන්සේ දෙන උපමාවක්. හොඳයි මහණෙනි ටිකක් හිතන්න. යම්සේ රජ කෙනෙක් බරපතල වැරද්දක් කරපු හොරෙක් අල්ලගෙන ඒ තැනැත්තාට ගණුවමක් හැටියට පමුණුවනවා. තමන්ගේ රාජපුරුෂයන්ට කියනවා මේ තැනැත්තාට උදේ වරුවේ දියුණු උල් වලින් ඔය තෝමර කියලා කියන්නේ අන්න ඒ වගේ ඒකම නැත හේල්ල කියලා කියන්නේ ඒ වගේ උල් වලින් සියවරක් අනින්න. ඔන්න ඒක ඉතින් අර රාජපුරුෂය ඒක ඉෂ්ට කරා. සියවරක් අන්න. ඊළඟට ඒ අය ගෙන්නවල අහනවා කොහොමද අර මනුෂ්‍ය තාම ජීවත් වෙනවද? එසේ දේවේනි කියලා කිව්වහම ආ එහෙනම් දවල්ටත් දෙන්නේ ඒ වගේම බෙහෙතක්. ඔය වගේම 100ක් අනින්න. දවල්ටත් දෙනවා. ඊළඟට හවස අහන කොහොමද අර පුද්ගලයා තාම ඉන්නවද? ඉන්නවා තාම ජීවත් වෙනවා. ආ එහෙනම් හවසටත් දෙන්න ඔය වගේ සියවරක් අනින්න. ඊළඟට බුදු පියාණන් වහන්සේ කියන ඔන්න ඔහොම ඒ විදිහට 300 වරක්. ඒ එහෙම අන්නහම අර පුද්ගලයා කොයි විදිය දුකක් නිඳිනවද කියලා අර සංඝයා වහන්සේලාගෙන් අහනවා. භාග්‍යවතුන් වහන්සේ 300ක් ඕනේ නැහැ. එකක් ඇන්නත් බොහොම පද බල දුකක් කෙනෙක් නිඳිනවා කියලා. ඔන්න ඊළඟට බුදු පියාණන් වහන්සේ උපමාව ඉදිරිපත් කරනවා. ඒකට කලින් බොහෝ අවස්ථාවල කරන්න වගේ බුදු පියාණන් වහන්සේ ඒ ළඟ තිබුණු තරමක ලොකු එහෙම නැත්නම් තරමක ගල් කැටයක් අල්ලක් පමණ ගල් කැටයක් අතට ගත්තා. මහණෙනි මේ ගල් කැටයද ලොකු හිමාලයේ පර්වත රාජාද. භාග්‍යවතුන් වහන්සේ මේ ගල් කැටය ඒකට කිට්ටු කරන්නවත් බෑ. හිමාලයේ පර්වත රාජා විශාල. අන්න ඒ වගේ තමයි. දැන් මම මේ දීපු උපමාව අනුව මෙලොව ඒ කෙනෙක් පරපතල වදහිංසාවලින් විඳින දුක් ගැහැට හරියට මේ අතේ තිබෙන මේ පොඩි ගල් කැටය වගේ. නිරාදු අතර අපාය එහෙම නැත්නම් විශේෂයෙන්ම නිරයේ විඳින්ට වෙන දුක් ඒ පැසීම් වශයෙන් දැවීම් වශයෙන් වෙන දුක් ඒවා අන්නර හිමාලයේ පර්වතයේ තරම් විශාල දුක් ප්‍රමාණයක් නිඳින්න වෙනවා කියලා ඒ විදිහට බුදු පියාණන් වහන්සේ උපමා දක්වා වදාලා. ඉතින් මේ අනුව අපට හිතා ගන්න පුළුවන් දැන් බුදු පියාණන් වහන්සේ තවත් අවස්ථාවල දක්වන තියෙනවා පුද්ගලයෙකුට පැමිණිය හැකි භය හැටියට අත්තානුවාද භය, පරානුවාද භය, දණ්ඩ භය, දුක්ගති භය කියලා. භය කියලා කියන්නේ එතන අන්තරාව කියන එකයි. එතකොට අත්තානුවාද භය කියලා කියන්නේ තමන්ගේ හිතම තමන්ට දුස් කියනවා. ඒක තමයි අර මුලින් කියාපු කාරණා වලින් පෙන්නුවේ ඒ තැනැත්තාගේ හිත තමන්ට දොස් කියනවා. ඒක අන්තිමට පිස්සුවක් වෙන්නත් ඉඩ තියෙනවා. ඒක නිඳන යාම. ඔය ආදී බොහෝ දෙනාට ඔය මහා ධනවතුන්ට සමහර විට ඔය හැම දෙනෙක් පිළිබඳවම කියනවා නොවේ. සමහර අවස්ථාවල ඒක හේතුවක් වෙනවා ඇත්තේ ඒ තමන් ධනිය ලබාගත්තේ අයථා ක්‍රම වලින්. ඉතින් ඒ විදිය නිසා අර ඒවා මතක් වෙන්නේ ඒ තැනැත්තාට සාහනියක් නැහැ. නිදිපෙතිවල පිහිට සොයන්න වෙනවා. ඉතින් ඒ විදිහට අපිට හිතා ගන්න පුළුවන් ඒක කොයිතරම් භයානක දැවිල්ලක්ද කියලා. මෙලොව වශයෙන් වෙන දැවිල්ල, පසුතැවිල්ල. ඊට වඩා භයානකයි යම් අවස්ථාවක නිය ගිහිල්ලා අර പ്രേත ලෝකවල එහෙම නැත්නම් අසුරයින් යක්ෂ ලෝකවල නිරයේ ආදී තැන්වල ඉපදිලා ඒ තමන් කළ කර්මයට අනුරූපවම ඒ විදිහෙම විපාක විඳින්න සිද්ධ වීම. මැරුවනම් තමනුත් මරණයටපත් වෙනවා. හොරකම් කළා නම් ඒ හොරකම් කරදී නැතුව වස්ත්‍රයක්වත් නැතුව සමහර විට උපදිනවා. ඊටත් වඩා භයානක විදිහට මොන විදිහේ ඒ කම්ම සරික්කතාව කියලා කියන කර්මානුරූපවම විපාකයේ දෙන ස්වභාවයකුත් තිබෙනවා. මේ හැම එකක් තුලින්ම අපට හිතා ගන්න පුළුවන් මේ කොයිතරම් භයානක කර්ම සාගරයකද අතරමං වෙලා ඉන්නේ ලෝකයා කියලා. අත්ත වශයෙන්ම තිලෝගුරු බුදු පියාණන් වහන්සේ කෙනෙක් ලෝකයේ පහළ වී වදාරන්නේ සාමාන්‍ය දෙයක් උගන්වන්න නොවේ. ඒක තමයි අර අතීතයේ කවිය ප්‍රකාශ කළ තිබෙන්නේ. ඒ අතීතයේ පඬිවරු ප්‍රකාශ කළ තිබෙන්නේ නැහි සීලවතං හේතු උප්පජ්ජಂತಿ තථාගත අට්ඨක්ඛරා තීනිපදා සම්බුද්ධේන පකාසිතා කියලා. සාමාන්‍ය සීලවතයක් පමණක් ඉගැන්වීමට නේ තථාගතයන් වහන්සේලා උපදින්නේ. මුළුමහත් සංසාරය ගැන කලකිරීමට හේතු වන විදියට ගැඹුරු දර්ශනයක් ඇති කරගෙන අකුරු 8කින් යුත් පද තුනක් ලෝකයාට හඳුන්වා දීමටයි අනිච්චං දුක්ඛං අනාත්තා කියලා කියන ත්‍රිලක්ෂණය පිළිබඳ අවබෝධයක් ලබා දීමයි. ඒක තමයි අර දුප්පත් ගොවියත් ලබාගත්තේ තමන්ගේ අත්දැකීම් තුලින්. ඒක නිසා මේ සංසාරයේ ආදීන වශයෙන් සලකනවා නම් මේ කර්මය ගැන හිතලා බලනකොට ඒ කර්මය ගැන හිතීම තුලින්ම කෙනෙකුට විශාල බයක් සංසාරය ගැන බයක් ඇති කරගන්න පුළුවන්. දැන් මේ බුද්ධෝත්පාද කාලයක නම් බුදු කෙනෙක් දේශනාකට වදාළ ඒ සම්මාදිට්ඨිය සම්‍යක් දෘෂ්ටිය තිබෙනවා. එකට පිළිසෙන් පොතපතේවත් තිබෙනවා කියවලා හරි එහෙම නැත්නම් ඒ දන්න කෙනෙකුගෙන් අහගන්නවත් හැකි. අබුද්ධෝත්පාද කාලයක කෙනෙක් උපන්නොත් හරියට තිරිසනුන් වගේ යක්ෂයින් ප්‍රේතයින් වගේ ජීවිතය ගෙවන්නේ කිසිම ධර්මයක් නැහැ. එබඳු යුගයක තමන් කොයිතරම් පාප කර්ම කරලා මේ සංසාරයේ භයානක දුක් විඳින්න සිද්ධ වෙනවද කියන එක හිතනකොට විශාල බයක් කෙනෙකුට ඇති කරගන්න පුළුවන්. ඒ තැවිලි ඒවාට මම සූදානම්ද කියලා. අන්න ඒ විදිහට මෙතන හිතාගන්න තියෙන්නේ මේ හැම එකක් මේ කර්ම කියන ඒවා අපි මේ සමහර විට අස්ථාන චෝදනා හැටියට සැලකන දේවල් මේ හැම එකක් තුලම තිබෙන යටින් වෙන කර්ම වේද. මේ කර්මයක විපාක වාර කොයිතරම් බරපතලද කියතොත් සමහර විට කල්ප ගණන් සාමාන්‍ය එක මොහොතක එක සුළු වේලාවක කරන ලද බරපතල පාප කර්මයක් නිසා කල්ප ගණන් දුක් විඳින්න සිද්ධ වෙනවා. ඒ පිළිබඳව කර්මය පිළිබඳව නොයෙකුත් විදිහේ විග්‍රහ ඒ ධර්මයේ සඳහන් වෙනවා. සමහර පාප කර්ම මෙලොවම විඳින්න සිද්ධ වෙනවා. සමහර බරපතල පාප කර්ම වල විපාක ditth ධම්ම වේදනීය කියලා ඒ මෙලොවම විඳින්න සිද්ධ වෙනවා. එහෙම නැත්නම් තවත් සමහර ඒවා ඊළඟ ජාතියේ ඒකාන්තයෙන්ම ඊළඟ ජාතියේ ඊළඟ උත්පත්තියේ විපාක දෙනවා. තවත් ඒවා වෙන ඉදිරි යම් කිසි ආත්ම භාවයක් උත්පත්තියක් ලබා දෙනවා. ওই විදිහට නොයෙකුත් විදිහේ ක්‍රම වලින් මේ කර්මයේ ඒ තැන් වලින් මතුවෙනවා. අපේ ජීවිත තුල සිදුවන සිදුවීම් රාශියට යටින් තිබෙන්නේ මෙන්න මේ කර්ම චක්‍රයයි. එතකොට ඒක නිසා තමයි කර්ම චක්‍රයයි ධර්ම චක්‍රයයි කියන දෙකක් මේ ලෝකයේ තිබෙනවා කියලා අපිට කියන්න පුළුවන් වන්නේ. කර්ම චක්‍රය නිතරම කරකැවෙනවා. මේ කර්ම චක්‍රය ධර්මයේ තිබුණත් නැතත් කර්ම චක්‍රය කරකැවෙනවා. මේ කර්ම චක්‍රයට අහුවෙලා ලෝකයා මේ භයානක දුක් රාශියකට භාජන වෙනවා. නමුත් මේක හේතුවක් දන්නේ නැහැ. කොහොම වෙනවද දන්නේ නැහැ. ඒක නිසාම අර කර්මයේ විපාක එනකොට විපාක එක්ක දඟලලා තව තවත් කර්ම රැස් කරගන්නවා. මේක මහා පටලැවිල්ලක් වෙන්නේ ඒකයි. ගැට වැටුණු නූල් බෝලයක් වගේ. මේක ලිහන්න හම්බ වෙන්නේ නැහැ. බුද්ධෝත්පාද කාලයේ ලැබෙන මේ අනිත්‍ය දුක්ඛනාත්ම කියන ත්‍රිලක්ෂණයේ ඔස්සේ විදර්ශනා ඥාන වඩාගෙන අර කියාපු විදිහට ඇතිවීම නැතිවීම පිළිබඳ අවබෝධයෙන් ඊළඟට මේවා බිඳිල යන ආකාරය බලලා මේවායේ පිළිබඳව භය ඇති කරගෙන මේවායේ ආදීනෝ පක්ෂයේ තේරුම් අරගෙන මේ ගැන මුළු මහත් සංස්කාර ගැන කලකිරීම ඇති කරගෙන මේන් මිදෙන්න ඕන කියලා අනිත්‍ය දුක්ඛනාත්ම කියන ඒවා ඒ ත්‍රිලක්ෂණය දිනු කරගෙන සංස්කාරයන් පිළිබඳ උපේක්ෂාව ඇති කරගෙන එනුත් එහාට ගිහිල්ලා තවදුරටත් ඒ පටිසංඛා ඥාන ආදී වශයෙන් දක්වන ඊළඟට අනුලෝම ඥාන ආදී වශයෙන් දක්වන ඒ විදර්ශනා ඥානත් පසු කරලා තමයි කෙනෙක් මාර්ගඵල අවබෝධය ලබන්නේ. මේක සිත තුළ ඇතිවන විශේෂ පරිවර්තනයක්. මේකට ඕන කරන මූල ද්‍රව්‍ය අපේ දිනදා ජීවිතයේ කොතිබුත් තිබෙනවා. දැන් අර මේ ගොවියට ඒ දවසේ උදෑසන සිදුණු සිද්ධි සමූහයම එම් පිටිම බණ පොතක් වුණා. උදේ හිටිය ගොවිය නෙවෙයි. හවස වෙනකොට ආර්ය පුද්ගලයේ බණක් කියන්න පුළුවන් තරම් තමන්ගේ ජීවිතය අලලා ජීවිත ප්‍රවෘත්ති අලලා හොඳ බණක් කියන්න පුළුවන් විදිහේ කෙනෙක් වුණා. අනිබඳු සෝවාන් පුද්ගලය ගැන බුදු පියාණන් වහන්සේ කොයිතරම් වර්ණනා කරලා තිබෙනවද කියතොත් කියනවා එම් පිටිම ඒ තැනැත්තා දිට්ඨ ධම්මෝ පත්ත ධම්මෝ විදිට ධම්මෝ තින්න විචිකිච්ඡෝ විගත කතං කතෝ වේසාරජ්ජප්පත්තෝ සත්තු සාසනේ කියලා. ධර්මයේ දුටු කෙනෙක්, ධර්මයට බැසගත්තු කෙනෙක්, ධර්මයේ තේරුම් ගත්තු කෙනෙක්, ඒ ලෝකෝත්තර ධර්ම පිළිබඳව යම් සැකයක් තිබුණා නම් ඒවා පිළිබඳව ඒ සැක ඉවත් කළ කෙනෙක්. ඊළඟට ඒ සැක දෙගිඩියාවල් නැතුව ඊළඟට විශාරද පුද්ගලයෙක්. දැන් නම් විශාරද කියන වචනේ කොතිබුත් යෙදෙනව පේනනවා ඒ උපාධියක් හැටියට. නමුත් බුදු පියාණන් වහන්සේ විශාරද නාමය දෙනව අර දුප්පත් ගොවියට පවා. අන්න ලෝකෝත්තර ධර්ම පිළිබඳ විශාරදත්වයක් ලබා ගත්තා. අන්න ඒක නිසා අපිට හිතන්න නරකයි මෙබඳු මේ යුගයක අපි මේ ආර්ථිකය ඔස්සේ දුවන ප්‍රපාතයක් කරා භයානක වේගයකින් දුවන යුගයක කෙටි කාලීන ඵල ප්‍රයෝජන සොයාගෙන අර කියාපු කෙටි කාලීන සැලැස්මවල් සාර්ථක කර ගැනීම සඳහා ධර්මයේ පැත්තකට දාලා ධර්මය අමතක කරලා අධර්ම මාර්ගයේ වේගයෙන් දුවන ලෝකයක අපි කල්පනා කරන්න ඕන නුවණැති බෞද්ධයින් වශයෙන් මේ ශාසනය රැක ගන්න නම් අපි මේ කියාපු ශාසනික වටිනාකම් ගැන මේ කෙටි ධර්මදේශනා ආශ්‍රයෙන් පවා හිතන්න පුරුදු වෙන්න ඕන. හිතලා මේවා ඇති වටිනාකම අපි මතු කරගත්තොත් අර බුද්ධ කාලයේ වගේ මේක බුද්ධ කාලයේට පමණක් දෙයක් නෙවෙයි. මේ ධර්මයේ තිබෙන සම්දිත්තික අකාලික එහිපස්සික ආදී ඒ ගුණ සමුදායන් කියන්නේ මේක මෙලොවම අපට අස්පනා පිට මේකේ මේ ධර්මයේ ප්‍රත්‍යක්ෂ කරගන්න පුළුවන් ලෝකෝත්තර ධර්ම. කල්නෝ යම විපාක දෙනවා. ඒ වගේම ඇවිත් බලන්න කියලා කියන විදිහට ධර්මය මේ අපට ආරාධනාවක් කරනවා. ධර්මය අපට ආරාධනාවක් කරනවා කියලා කියන්නේ මොකද? බුදු පියාණන් වහන්සේ ආරාධනා කරනු නෙවෙයි. ධර්මය ආරාධනා කරන්නේ ධර්මය යම් ප්‍රමාණයකට මේක අනුව ජීවත් වෙනවා නම් ඒ ප්‍රමාණයට ඵල ප්‍රයෝජනය ස්වාභාවිකවම ලැබෙනවා. ආයි වෙනක් කෙනෙක් ඇවිල්ලා ඒක දෙන්න ඕනේ නැහැ. අන්න ඒ විදිහට ඒහිපස්සික කියලා කියන ඒව බලව. ඊළඟට ඒ වගේම ධර්මයේ එක පැත්තකට එක පියවරක් ලැබුවොත් ඒ පියවර ඔසේ ඉදිරියට යන්න ඉබේටම ශක්තියක් ඇති වෙනවා. ඕපනයික. ඊළඟට ඒක ධර්මය විසින් පමුණුවන ස්වභාවයක් තිබෙනවා යම් කිසි තැනකට. ඒ වගේම නුවණැත්තන් විසින් අවබෝධ කර යුතු දෙයක් මේ ධර්මය. ඕකයි ධර්මයේ ගුණ කියලා කියන්නේ. අපි එදිනෙදා කොතිබුත් මේ බුද්ධ වන්දනා, ධර්ම වන්දනා, සංඝ වන්දනා වශයෙන් මේ පාඩේ කියනවා. ඒ වගේන හිතන්න පෙළඹෙන්නේ නැහැ. නමුත් මේ හැම එකක්ම අර විටමින් පෙත්ත තුල තිබෙනා වගේ තමන්ගේ ජීවිත අත්දැකීම් තුල මේවා තිබෙනවා. ඒකට ඕන කරන උපක්‍රමය මොකක්ද? අයෝනිසෝ මනසිකාරය වෙනුවට යෝනිසෝ මනසිකාරය තමන්ගේ සිත් තුලින් මතු කර ගන්න ඕන. භාවනාව කියලා කියන්නේ, විදර්ශනා භාවනාව කියලා කියන්නේ අන්නේ නුවණින් මෙනෙහි කිරීමයි. ඒ නුවණින් මෙනෙහි කිරීම තුල තිබෙන්නේ මොකක්ද? මේවා වචන වශයෙන් නොකියුවත් මේවායේ අනිත්‍ය ස්වභාවය අනුව මේ හැම එකක්ම එන යන දේවල්, ඇතිව පැවතිලා නැතිවලා දයන දේවල් කියන ඒ අවබෝධය හිතට දමාගෙන ඒ අනුව සිතට එන අරමුණු පිළිබඳව සැලකිල්ලෙන් මෙනෙහි කිරීමයි. ඒ මෙනෙහි කිරීම තුල තිබෙනවා දැන් අපි අර කිව්වා කඹයක්, දිහෙන කඹයක් ගිහිල්ලා අල්ලගත්තොත් දිහෙනවා වෙනුවට එතන ගැට වැටෙනවා. අන්න ඒ වගේ අපට අර විපාක වාර වශයෙන් මතුවෙන දේවල් අපි මමත්වයෙන් යුක්තව උපාදාන හැටියට අල්ලගත්තොත්, එහෙම නැත්නම් ඒවා තුලින් තවත් කර්ම මතු කරගත්තොත් මේක ලිහෙන්නේ නැහැ කවදාවත්. ඒ වෙනුවට මේ භාවනා මාර්ගයේ තිබෙන්නේ මේවා පිළිබඳ උපේක්ෂාවෙන්. උපේක්ෂාව කියලා කියන්නේ මේවා පිළිබඳ බලාගෙන ඉන්නවා. කඹයක් ලිහෙන්න ආරන වෙලාවෙ අපිට බලාගෙන ඉන්නත් සිද්ධ වෙනවා. අන්න ඒ වගේ මේ කර්ම වේගයක් තුල මේවා එහෙම් පිටෙම ලිහිලා ලිහිලා යන හැටි බලා හිඳීම වගේ දෙයක් තමයි අර ගොවියා කලේ. ඒක ඉතින් ඒ අවස්ථාව අනුව ඒකට සැලසුණා. අත් දෙකත් බැඳලා කරක යා ගන්න දෙයක් නැහැ. එතකොට එනුත් මිදෙන්න ඕන කම තියෙන මුංචිතු කම්මිතා කියලා කිව්වොත් ඒකත් මෙලෝ වශයෙන් බලනකොට ඒකෙන් මිදීම ආසාවක් තියෙනවා. යටත් පිළිසෙන් අත් දෙකවත් මිදුනොත් ඇති කියලා. නමුත් ඒක නිසා කරන්න තිබුණු දේ කළා ඒක නැත්තා. මෙනෙහි කළා. වෙන මොකද්ද කරන්න තියෙන්නේ? රාජපුරුෂයන්ගෙන් බේරෙන්නද? ඒ මොකක්වත් බෑ. අන්න නුවණින් මෙනෙහි කළා. දැක්කද ආනන්ද සර්පය? දැක්ක ස්වාමීන් විසුගොර සර්පය. දැක්කද ආනන්ද සර්පය? දැක්ක ස්වාමීන් විසුගොර සර්පය. ඕකයි මන්ත්‍රය. ඕකයි කමඨහන්. ඒකයි උපකාර වුණේ මේ ගොවියට සුවාන් ඵලයේ ලබන්න. ওই විදිහට අපිට පුළුවන් නම් අපේ ජීවිත සරසවියේ ඔය ඉන පාඩම් ඉගෙන ගන්න. එහෙම නැත්නම් අපේ ජීවිත අත්දැකීම් වල එන කම්පන ගැටලු ඔය ධර්ම දෘෂ්ටි කෝණේ අනුව, ඔය කියාපු යෝනිසෝ මනසිකාරය අනුව විග්‍රහ කරලා, විග්‍රහ කරන්න අධ්‍යයක් නැත්ත වශයෙන් ඒවා පිළිබඳව මෙනෙහි කරලා ඒවා පිළිබඳ උපේක්ෂා වීමයි. ප්‍රත්‍යවේක්ෂා වශයෙන් නුවණින් කල්පනා කරලා ඒවයින් හිත මුදා ගැනීමයි. විමුක්තිය කියලා කියන්නේ හිත මුදා ගැනීම. හිතට ගලාගෙන එන දේවල් වලින් හිත මුදා ගැනීම. ඒක දඟලලා කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. නුවණින් ප්‍රඥාවෙන් යුක්තව මේ පිළිබඳව උපේක්ෂාවෙන් බලාගෙන සිටීමෙන් කළ යුත්තක්. අන්න ඒක නිසා මේ නිවන් මාර්ගය කියන එක ඇත්ත වශයෙන්ම ඇහිරිලා තිබෙන්නේ, අපිම අහුරගෙන තිබෙන්නේ. ඒකයි බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරලා තිබෙන්නේ මේ ළඟම තියෙන නිවන මේ මිනිස්සු අඳුනන්නේ දැකෙන්නේ නැහැ කියලා. ඉතින් ඒක නිසා මේ අපි ඇස් දෙක අරින්නේ නැත්නම් කොයිතරම් පහනක් ළඟට ආවත්, පහන් කණුවක් ළඟට ආවත් පේන්නේ නැහැ. ඒක නිසා අපේ අසරෙන්න උත්සාහ කරන්න ඕන. ඇස් දෙක වහගෙන කෝ පේන්නේ නැහැ කියලා කිව්වට හරියන්නේ නැහැ. අන්ධයට පේන්නේ නැහැ. ඒක නිසා තම තමන් මේ තමමගේ ජීවිතවල යම්කිසි ප්‍රයත්නයක් දැරිය යුතුව තිබෙනවා. පළමුවෙන්ම සමත වශයෙන් යම්කිසි කර්මස්ථානයක් වඩලා දැන් අපි අර කිව්වා අර ගොවියට බුද්ධානුස්සති වශයෙන් හිත දැන්පත් කරගන්න උපකාර වෙන්නේ නැති ශ්‍රද්ධාවෙන් යුක්තව අනේ බුදු පියාණන් වහන්සේ මට මේක කලින් කිව්වනේ කොයි තරම් වටින කෙනෙක්ද මට නොපෙනෙන දෙයක් වෙන්නව නේද මේ සර්පය බව දැනගත්ත නේද කියලා ඒ ශ්‍රද්ධාවිනුයි අර බුද්ධ වචනේ ප්‍රකාශ කළ බුදු පියාණන් වහන්සේ. අපි ඉතින් අර බුදු පියාණන් වහන්සේට ලෝකවිදූ කියලා කිව්වත් ඒ ගොවියා කියාපු වචනේ තියෙනෙත් ওই ලෝකවිදූ ගුණය. මේ ලෝකේ ගැන හැම එකක්ම අනිත්‍යයට නොපෙනෙන දේවල් දන්නවා. ඉතින් ඒ බුදු පියාණන් වහන්සේගේ ගුණ සමුදාය ඒ විදිහට බැලුවොත් සමත කර්මස්ථානයක් හැටියට ඒ ගොවියට උපකාර වුණා. අපටත් පුළුවන් ඒ වගේ ශ්‍රද්ධාව ඇති කරගෙන තුනුවන් පිළිබඳව සමතය හිත තැන්පත් කරගන්න උපකාර වෙන යම් කිසි කර්මස්ථානයක් ලබාගෙන සිත තැන්පත් කරගන්න. මේ පින්නතුන් දන්නවා සතර කමඨාන් කියලා තියෙනවා. මෛත්‍රී කර්මස්ථානය බුද්ධානුස්සතිය වෙන්න පුළුවන්. මෛත්‍රී කර්මස්ථානය වෙන්න පුළුවන්. අසුභය වෙන්න පුළුවන්. මරණ සතිය වෙන්න පුළුවන්. ඉතින් ඔය කොයි එකකින් හෝ යම් කිසි ප්‍රමාණයකින් සිත තැන්පත් කරගත්තා නම් ඊළඟට කරන්න තිබෙන්නේ මෙන්න මේ ජීවිතය තුළ මේ අපේ ශාරීරිය තුළ ක්‍රියාත්මක වන මේ ක්‍රියාකාරී ක්‍රියාකාරකම් සමූහය සමුදාය දැන් මේ කාල වචන වලින් කියනවනම් මොනවද මේ සංස්කාර ගොඩ? ප්‍රධාන වශයෙන්ම සිත තුළ වෙන සිතුවීම් ගොඩ, චේතනා වශයෙන්, බලාපොරොත්තු වශයෙන් සිතේ ඇති වෙන නොයෙකුත් විදිහේ මේ සිතිවිලි සමූහය. මේවාටම අයිති අර අනිකුත් හැම දෙයක්ම යට තිබෙන්නේ හිතයි. මනෝපුබ්බංගමා ධම්මා හැම එකකටම යට සිතෙන්නේ හිතයි. ඒක නිසා අන්තිම වශයෙන් අන්තිම පරිච්ඡේදයෙන් බලනකොට හැම එකකම යටින් තිබෙන්නේ මේ සිතිවිල්ලයි. ওই සිතිවිල්ල කියන එකක් නিত্য දෙයක් නෙවෙයි. එනවා යනවා, ඇති වෙනව නැති වෙනවා. මේවා බදාගත්තේ නැත්නම් අල්ලගත්තේ නැත්නම් ඒ ඇති වෙනවා පවතිනවා නැති වෙලා යනවා. ওই தත්ත්වය දිහා බලනකොට පෙනෙනවා මේ අපි මේ ලොකුවට බදාගෙන ඉන්න මුළු මහත් පැවැත්ම භවය. මේ හැම එකක්ම මේ හිතවිල්ල කියලා කියන නූලෙන් එල්ලෙන. මුළු මහත් ලෝකයම එල්ලෙන්නේ මොන හිතවිල්ල කියන නූලෙන්. එතකොට ලෝකෝත්තර වෙන්න නම් ඔය නූල කපන එකයි තිබෙන්නේ. මේක ලේසි වැඩකින් නෙවෙයි. මේ නූල හැටියට කිව්වට මොකද මේක කපන්න ඕනේ විදර්ශනා ඥාන කියලා කියන එහෙම නැත්නම් මාර්ග ඥාන කියලා කියන සියුම් පිහියකින් තමයි මේක කපන්න වෙන්නේ. මේ මුළු මහත් ලෝකයේම විශ්වයම එල්ලිලා තිබෙන්නේ එක නූල්පටකින්. හිතවිල්ල කියන නූල්පටෙන්. නමුත් මේ හිතවිල්ල කියන නූල්පටේ කඩාගන්න බැරුවයි මේ උගත්තුත් මෙහැම කෙනෙක්ම දඟලන්නේ. දඟලන දඟලන තරමට අර කර්ම සාගරේ බැඳිලා කර්ම සාගරේ පීනනවා. ඔන්න ඕකයි එතකොට ලෝකයේ தත්ත්වය. ඕකයි බුද්ධ වචනය. මේක ගැන කල්පනා කළා මේ නුව නැති පින්නතුන් තම තමන්ගේ ජීවිත මේ කාලේ නිවන බැරි දෙයක් කියලා හෝ වෙන නොයිකුත් විදිය මේ කාලේ පැතිරෙන නොයිකුත් මිත්‍යා දෘෂ්ටි වලට යහුවෙන්නේ නැතුව මේ ධර්මයේ නියම බුද්ධ කරුත්වයක් ධර්ම කරුත්වයක් සංඝ කරුත්වයක් ඇති කරගෙන මේ ත්‍රිවිධ රත්නයම මුල් කරගෙන මේ ශ්‍රද්ධාව උපදවාගෙන ඊළඟට යම් කිසි සමත කර්මස්ථානයක් තමන්ට චරිතානුකූල කර්මස්ථානයක් මගින් අර විසිරෙන සිත තැන්පත් කරගෙන ඊළඟට මේ දුවන සිත එක දුවන්නේ නැතුව ඒ දිවිම නැත්තර කර ගැනීමට අර කියාපු අර කම්බිය දිහන එක බලාගෙන ඉන්නවා වගේ ඒ උපේක්ෂාව පුරුදු කරගෙන ඒ සංස්කාරයන් හැටියට අවබෝධ කරගත්තු අවස්ථාවේ තමයි ඒ සංස්කාරයන් සංසිඳීමටපත් වෙන්නේ. සංස්කාර තත්ත්වය අවබෝධ වෙනකොට ඒක තුළම මේ විඥාණය ඇතුළ තිබෙන මහා මෝහය අවිද්‍යාව තුරන් වෙලා ප්‍රඥාව උදා වෙනවා. ඒ ප්‍රඥා ආලෝකයෙන් තමයි කෙනෙක් මේ මහත් සංසාර අති මේ කල්ප කෝටි ගණන් තිස්සේ මේ විඳ සංසාර දුකෙන් අත්මිදිලා උතුම් අමා මහ නිවන් සාක්ෂාත් කරගන්න පුළුවන් වන්නේ. ඒක නිසා මේ පින්තුන් අද මෙනිමින් වටිනා පෝය දවසක මේ අවස්ථාව තුළ තමන්ගේ චිත්තසංතානයේ ඇති වුණු පරිවර්තන ගැන බලන එක හොඳයි. අපි බණක් අසනවා කියලා කියන්නේ අපේ සිත් සතන් වල తాවකාලිකව හරි යම්කිසි සෝදා පිරිසුදු කිරීමයි. නිකම් බණ අහලා එයින් අනාගතයේ ලැබිය හැකි ආනිසංසයක් ගැන නෙවෙයි හොඳට අර බුදු පියාණන් වහන්සේ ඒ කාලේ ප්‍රකාශ කළ ආකාරයට අට්ටිකත්වා මානසිකත්වා සබ්බ ස්ථේතසෝ සමන්නාහරිත්වා ඕහිතසෝතෝ ධම්මං සුනාති කියන විදිහට ආර්ය ශ්‍රාවකයා ධර්මය අහන්නේ මේ ධර්මයෙන් මට වැඩක් ඇත අට්ටිකත්වා මානසිකත්වා කියලා ඊළඟට ඒ ධර්මයේ වචනයක් පාසා මෙනෙහි කරනවා ඊළඟට ඒ වගේම හොඳට කන් නමලා ඒකට අවධානය යොමු කරලා අන්න ඒ අවස්ථාවේ එහිම ආනකොට තමයි මේ ධර්මයන් පිළිබඳ ගැඹුරු වැටහීම ඇති වෙන්නේ. අන්න ඒ විදිහට ධර්මය අහලා අතීතයේ ඒ මාර්ගඵල අවබෝධය පවා කරගත්තේ වෙනසා නුවණැති පින්නතුන් මේ අවස්ථාවේ මේ තුනුවන් කෙරෙහි ශ්‍රද්ධාව ඇති කරගෙන ආජීවශ්‍රමක ශීලය කියන එකත් වටිනා ශීලයක් දැන් අපි මේ ප්‍රකාශ කළ කෙනෙකුගේ ජීවිතයේ පසුතැවිල්ලට හේතු වෙන කාරණා අටකින් ඉවත් වීමයි මේ මෙතන ආජීවශ්‍රමක ශීලය කියලා කියන්නේ. සතුන් මැරීම, හොරකම් කිරීම, කාම මිත්‍යාචාරයෙන් වැළකීම, බොරු කීම, ඊළඟට කේලාම් කීම, පරුස වචන කීම, නිෂ්ඵල වචන දෙඩීම, ඊළඟට වැරදි ජීවිතාක්‍රම මේ හැම එකක්ම තමන්ට පසුතැවිල්ලට හේතු වෙන දේවල්. ඉතින් ඒක නිසා ඒකකින් වෙන්වීමට කළ අදිෂ්ඨානය තුල තිබෙන්නේ පසුතැවිල්ලෙන් මිදීමයි. ඉතින් ඒකත් ලොකු සැපයක්. අනවජ්‍ය සුඛ කියලා ධර්මයේ දක්වන්නේ වැරදි නැති ජීවිතිකාවගෙන යන කෙනාට අනිත් අයට නොලැබෙන සැපයක් තිබෙනවා. අනවජ්‍ය සුඛ මගේ නිර්වද්‍ය ජීවිකාව කියලා සතුටු වෙලා ඒ තැනත්තාට උදන් අනන්න පුළුවන් ඕනෑම වෙලාවක. ඉතින් අන්නේ විදිහේ ඒකට හේතු වෙනේ වටිනා ශීලයක් සමාදන් වුණා. ඒ වගේම මේ අවස්ථාව තුල මේ සරල හැටියට පෙනෙන නමුත් ගැඹුරු ධර්මයක් අඩංගු වෙන මේ ගාථාව ගැන යම්කිසි විවරණයකට කන් දුන්නා. ඒ අවස්ථාව තුල මොකද්ද සිද්ධ වුනේ තමන්ගේ සිටිවිලි පිළිබඳව? සාමාන්‍ය දිනදා ජීවිතය ගෙවුවනම් මේබඳු යුගයක මේබඳු සමාජයක කොයිතරම් කෙලෙස් සමූහයක් සිතට ගලාගෙන එනවද? එක්ක අතීතය පිළිබඳව, අනාගතය පිළිබඳව, හෙන්නම් මේ ඉදිරිපිට තියෙන වර්තමානයේ පිළිබඳව. ඒ වෙනුවට මේ පින්නතුන් තුන්රුවන් කෙරෙහි ඒ ශ්‍රද්ධාව ඇති කරගෙන, ධර්ම ගෞරවය ඇති කරගෙන මේ අවස්ථාවේ ධර්ම ශ්‍රවණය කළා. ඊළඟට නුවණින් එක කළා නම් මේ එක එක වචනයක් පාසා පෙනුණා. මේ හැම එකක්ම එනවා යනවා. මේවායි සිතට ඇති වෙන යම් කිසි හැඟීම් රාශියක් ඇති වෙනවා. නමුත් මේ එකක්වත් අල්ලගන්න දෙයක් නැහැ අන්තිමට බලනකොට. මේ ධර්මයේ තුලම ගැඹුරින් කල්පනා කරලා බලනකොට සිත තැන්පත් කරගත්තට පස්සේ පේන්නේ අර අපියාපු අනිත්‍ය දුක්ඛනාත්ම ස්වභාවයයි. මේ පැයක් බණ කියනවා කියලා අපි ආරම්භ කළා. දැන් ඉතින් පැය අවසාන වෙන්න ළඟයි. ඒ විදිහට තමයි එතකොට මේ පැය ගෙවෙනවා කියලා කියන අපේ ජීවිතයේ එක පරිච්ඡේදයක් වටිනා පරිච්ඡේද දීර්ඝ කාලයක් ගෙවුණා කියලා හිතන්න ඕන. දැන් අපි මේ තමන්ගේ ජීවිතය කියන එක දිග එකක් කියලා හිතා ගන්නවා. විශ්‍රාම කාලය කියලා, විශ්‍රාම ගන්න කාලය කියලා ලොකු ඉදිරි කාලයක් ගැන හිතනවා. නමුත් මේ මෙතනම සමහර විට මරණය වෙන්න පුළුවන්. අන්න ඒ විදිහට මේ මරණය ගැන හිතලා බලනකොට මේ පැයක් කියන එක මේ මිනිස්සුගේ ජීවිතේ කොයිතරම් සුළු කාලයක්ද, කොයිතරම් දිග කාලයක්ද කියලා හිතන්න පුළුවන්. අත්ත වශයෙන්ම මේ කෙටි හැටියට සැලකුවොත්. ඒක නිසා ඒ පැයක් ගෙවිලා ගියා. ඒකම අපේ ජීවිතයක් ගෙවිලා ගියා. මේ හැම එකකම අනිත්‍ය දුක්ඛ අනාත්ම ස්වභාවය අපි ගැඹුරින් වටහා ගන්න ඕන. ඒක නිසා අප්‍රමාදීව බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කළ ආකාරයට අප්‍රමාදී වීමට බොහෝ හේතු තියෙනවා. එකක් තමයි මේ ශාසනය වැඩි කල යන්න කලින් මේ නිවන කියන වචනේ හැංගෙනවා. මේක අහන්නවත් නැති වෙනවා. එබඳු යුගයක තමයි ශාසනය නැති වුණා කියලා කියන්නේ. නැවත බුදු කෙනෙක් පහළ වෙන තුරු මේ කෙනෙකුට මේ සංසාර දුක්ඛය කෙලවර කරලා මේ කියපු ලෝකෝත්තර තත්ත්ව ලබා ගන්න අවස්ථාවක් නැති වෙනවා. මහා අන්ධකාරයකට පත් වෙනවා. මහා නගරයක හොඳට විදුලි එළිය තිබෙන ඒවායින් දර්ශන බලමින් යන අතරේ හිටි ගමන් විදුලි එළිය නැති වුණොත් කොයිතරම් අන්ධකාරයක මං මුලා වෙනවද ඒ පිරිස. අන්න ඒ වගේ හිතා ගන්න ඕන. ඉදිරියට ඒ වඳු කාලයක් එනවා. ඊට කලින් තම තමන්ගේ ජීවිතවල මේ කියපු මේ බුදු පියාණන් වහන්සේ දක්වන මේ උතුම් ලෝකෝත්තර தත්ත්වය තමන්ගේ ජීවිතයේ ඉලක්කය හැටියට තබාගෙන ගිහි හෝ වේවා පැවිදි හෝ වේවා තමන්ගේ ජීවන ඉලක්කය හැටියට තබාගෙන ඒ තුන්තරා බෝධියෙන් එක්තරා බෝධියකින් තමන්ගේ මේ සංසාර දුකේ කෙලවර කරගන්න ඕන කියලා අදිෂ්ඨානය ඇති කරගන්න ඕන. ඊකට මේ හැම එකක්ම මේ අද මෙතෙක් මේ ශ්‍රද්ධා විරිය සති සමාධි ප්‍රඥා වශයෙන් තමන්ගේ චිත්ත සංතානයේ තැන්පත් වුණු මේ ගුණ ධර්ම සමූහය උපනිශ්‍රේ වේවා කියලා ප්‍රාර්ථනා කරගන්න ඕන. ඒ විදිහට ප්‍රාර්ථනා කරගෙන දැන් මෙතෙක් මේ තමන් යම් කිසි කුසල චේතනා රාශියක් ඇති කරගත්ත නම් මේ සංගෝපස්ථාන වශයෙන් හෝ වැඳින් පිළිම් වශයෙන් හෝ තවන විකුත් ආකාරයෙන් ඒ වගේම ධර්ම ශ්‍රවණයේ ඇති කරගත් වූ ඒ කුසල චේතනා සමූහය ඒ හැම ඒ ආනිසංසය අපි ඒ එබඳු ඒ කුසල් ධර්ම පිළිබඳව සතුටු වෙලා අනුමෝදන් වෙලා තමන්ගේ ධර්ම ප්‍රාර්ථනා ඉෂ්ට කරගන්න ඉෂ්ට සිද්ධ කරගන්න බලාපොරොත්තු වෙන ඒ සම්‍යක් දෘෂ්ටික ශාසන ආරක්ෂක දෙවි දේවතාවුන් වහන්සේලා දිව්‍ය බ්‍රහ්ම රාජයන් වහන්සේලා අනුමෝදන් වෙත්වා. උන්වහන්සේලාගේ ධර්ම ප්‍රාර්ථනා ඉෂ්ට කරගනිත්වා ඉෂ්ට සිද්ධ කරගනිත්වා ඒ වගේම අපට ආරක්ෂාව සැලසෙමින් ශාසනය දීර්ඝ කාලයක් පවත්වා ගැනීමට උපකාර කරත්වා කියලා දෙවියන්ට අනුමෝදන් කරනවා. ඒ වගේම අපගේ මියගිය ඥාතීන් ඇතුළු අවිචේ පටන් අකනිට දක්වා යම් තාක් සත්ව කෙනෙක් මේ බඳු මේ ධර්ම ශ්‍රවණමේ ධර්ම දේශනාමය වශයෙන් පින් අනුමෝදන් වෙන කැමතින හැම කෙනෙක්ම අනුමෝදන් වී උතුම් අමා මහ නිවනින් සැනසීමට උපනිශ්‍රය කරගනිත්වා කියලා ප්‍රාර්ථනාව ඇතුව දැන් මේ ගාථා කියලා පින් දෙන්න. එත්තාවතා චම්හි සම්පතං කුඤ්ඤ සම්පතං සබ්බේ දේවා අනුමෝදන්තු සම්ප සම්පත්ති සිද්ධියා. එත්තාවතා චම්හි සම්පතං කුඤ්ඤ සම්පතං සම්පේ සත්තානුමෝදන්තු සබ්බ සම්පත්ති එත්තාවතා චම්හි සම්පතං කුඤ්ඤ සම්පතං එත්තානුමෝදන්තු සම්ප සම්පත්ති සිද්ධියා. ආකාසත්තා චුම්මත්තා දීවානාගා මහන්තිකා
පින්වතුනි, ඔබ සවන් දුන් මෙම දේශනය පිරිසුදු ධර්ම දානයක් වශයෙන්ම අප ඉදිරිපත් කරන බැවින් ඒ කිසිවක් කිසිදු අයුරකින් මුදලට විකිණීම සපුරා තහනම් බව කරුණාවෙන් සලකන්න.